හොඳයි සාර්ව 2000 16 වසරේ 10 මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ධර්මයට පුළුවන් නිවන් දක්වන්න බුදුහාමුදුරුවන්ට පුළුවන් නිවන් දක්වන්න ආනන්ද හාමුදුරුවන්ට පුළුවන් නිවන් දක්වන්න කියලා. ඒ ශාසන ධර්මයේ අපි දැනගෙන තියෙන දේවල් දිහා බැලුවත් ප්‍රායෝගික ඇත්ත දිහා බැලුවත් ඒක එහෙම කරන්න බෑ. තේරුණානේ? ඒක එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් නෑ. ඒකයි සත්‍යය. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි නිවන් දකින්න ඕන කියන එක. තමන්ට වුමනාවක් තියෙන්න ඕන තමන්ගේ නිවන සාදා ගන්න. ඒ වුමනාව මත තමයි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියතොත් ලෙඩා තමයි රෝහල් ගත වෙන්නේ. ලෙඩේ හොයලා දෙනෝ වෛද්‍යවරයා. ශල්‍ය කර්මයට මෙච්චර යනවා කියලා කියනවා. ඒකට කැමැත්ත පළ කරනවා මුදලුත් කියනවා. ඒ සම්පූර්ණ කැපවීම කළා ලෙඩා ආත රෝහල් ගත වෙලා ආදාළ ස්ථානයට ආවම වෛද්‍යවරයා ශල්‍ය කර්මය කරනවා. එතකොට වෛද්‍යවරයාට ගියවල රෝහලටත් ගියවල බෙහෙත්වලටත් ගියවල තමන් තමයි සම්පූර්ණ කැපවීම සිද්ධ කරන්නේ. එහෙම නැතුව වෙන කෙනෙක් නෙමෙයි. ඒකම තමයි මේකෙත් සිද්ධ වෙනවා. දැන් මේකෙත් එහෙම නෙමෙයි. හාමුදුරුවම බණක් කියලා ගෙනල්ලා වාඩි කරවලා පුළුවන් නම් ගෙදරට වාහනයකුත් අරලා ගෙනල්ලා නේද? බණ අහන රේඩියෙකුත් අරන් දීලා මේ එහෙම නිවන් දක්වන්න බෑනේ. එහෙම දෙයක් කරන්න බෑ. තමන් සොයනවා කොහොමද? කිං කුසල ගවීසි කුමද්ද කුසලේ කියලා තමන් හොයාගෙන යන්න ඕන. කිං සත්‍යං ගවීසි මොකද්ද සත්‍යය කියලා හොයාගෙන යන්න ඕන. මේ ඉන්න අයගේ බෞතරය අර සම් එක්තරා පිරිසක් මේක සොයාගෙන ගියමු පිරිසක් ඔන්න දකින්න ධර්මය දැක්කට පස්සේ එයා කියනවා හවල් තැන මෙන්න තියෙනව දහම මොකද කියන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එනවා බලන්නට. මොකද්ද මේ බණ කියලා? තේරෙනනේ? කවුරු හරි කෙනෙක් ධර්මය දැක්කා ජීවිතේ වෙනස් වෙලා ඔන්න කිව්වහම පණිවිඩේ එනවා මොකද්ද මේ බණ කියලා බලන්න කියලා එනවා. ඇවිල්ලා අර තුස්නිම් භූත වෙලා ඔය ගල් ගෙඩි වගේ බලාගෙන ඉන්නවා. ඇස් දෙකයි කන් දෙකයි මේව කරගෙන ඔහොම නිකන් අර කලාන්තේ හැදිච්ච කෙනෙක් වගේ බලන් ඉන්නවා. අවුරුදු 100ක් කොහොම බලාගෙන හිටියත් ධර්මයක් තේරෙන්නේ තේරණි. ඒක හොඳට අත්දැකියා. දැන් ඉස්සෙල්ලා මිනිස්සේ ප්‍රශ්නයක් ඇති වෙලා ආව පොලිස් නිලධාරියෙක් මල් ළඟට. එයාගේට උත්තර ටික දුන්නාම එයාගේ ටක් ගාලා ප්‍රශ්නේ ටික විසඳුණා. ජීවිතේ හරි සැහැල්ලු වුණා. එයා ධර්මයේ හොයාගෙන ආපු කෙනෙක්. මේ කතාව කියලා තව කෙනෙකුත් එක්කන් ආව මේ නේනක බලන්න යන ඒ හඳුරු හරි ෂෝක් මේමයි හරි ලස්සන බණක් කියන්නේ. ඒ මිනිස්සේ ආවහම මගේ ඉස්සරහට ආව මට කිසිම බණපදයක් මතක් වෙන්නේ නැහැ, කියන්න හිතෙන්නේ නැහැ. කිව්වට මේ මිනිස්සයට තේරෙන්නේ නැහැ කියලා මට තේරෙන නිසා මම ඉතින් ඔය ඉන්නවා. අහලා කිව්වලු ගිහිල්ලා කියනවලු කොහේ ආ කිව්වට අර ලොකු බණ ආරේ මෙහි කියනවා කියලා කෝ කිව්වේ නැහැ නමකු. ඊට පස්සේ ආව තනියෙන් අර කලින් නිලධාරියම ඇවිල්ලා හව ආයි සායනාත් මං කෝ එයා ආවේ සද්ධාවෙන් වාගේ ගැටලුවක් තියෙන විසඳ ගන්න වාගේ මනසෙ තෙන්ද විවෘත වෙලා තිබ්බ මං එතෙන් කරුණු කිව්වා ඔයා ඔක අවබෝධ කරගත්තා සැනසුණා. ඒත් අර පුජ්‍යල එහෙම කෙනෙක් නෙමෙයි ආව මොකද්ද මේ මැජික් එක බලන්න. එනනේ ඒ මැජික් වගේ ධර්මය අහන්න බලන්න ආපු කට්ටියට කොච්චර වුණත් දැන් ඒගොල්ලෝ අපේක්ෂා කරන්න අමුතු මැජික් එකක්. ඒගොල්ලෝ ඇවිල්ලා ගුණ දුස්විචනය කරමින් ඒගොල්ලෝ හරියට එන්නේ මේ ක්‍රීඩකය හැටියට නෙමෙයි විනිශ්චයකාරයෝ හැටියට. ඈ ශිෂ්‍යයෝ හැටියට නෙමෙයි ඉන්නේ. එන්නේ විනිශ්චයකාරය ඇරෙන්න හොඳවට බලාගෙන ඉඳලා බෑ ඒක හරි නෑ හරි නෑ ඒක ඒක අතෙන්ට ගැලපෙන්නේ නෑ. එහෙම නැත්නම් ඒකේ මොකක් හරි අඩුවක් තියෙනවා. එහෙම කියනවා. තේරුණාද? ඒ නිසා ඔබ ඉන්නේ කොතනද ඉන්නේ? ඔබ විනිශ්චයකාරයෙක්ද? විනිශ්චයකාරයෙක් හැටියට ඔබව බත් කරලා තියෙන ඔබේ මාර බලවේගය විසින්. ඒක ඔබ විනිශ්චයකාරයෙක් බවට පත් කළොත් එහෙම එතනට පුළුවන් මාන උද්දච්ච අවිද්‍යාව ටික ඔක්කොම පොදි ගහලා දාලා හොඳ මාන උද්දච්ච දෘෂ්ටියක් හදන්න පුළුවන්. ශිෂ්‍යයා තැනට දැම්මහම එහෙම මාන උද්දච්ච යමක් හදන්න බෑ. එයා දරදියා දෙන ගුරුවරයා කියන විදියට වැඩ කරන මේ ගොඩක් වෙහෙස මහන්සියලා වැඩ කරන ක්‍රියාශීලී මිනිස්සු බවට පත් වෙනවා. ඉස්සෙල්ල එතන මනස හදාගන්න. විනිශ්චයකාරයෝ ඉන්නෝ නම් කරුණා කරලා ඒ ඇත්තෝ කොතෙන්ද මනස ගේන්නේ? මම උත්තරම් ධර්මයක ප්‍රගුණ කරපු කෙනෙක් නෙමෙයි. මනසට කියන්න ඔබ නිකම් බොරුවට මාන උද්දච්චකම් ඇති කරගෙන මේක විනිශ්චයකාරයෙක් වෙන්න සුදුස්සෙ නෙමෙයි. දැන් අපි ක්‍රිකට් මැච් බලන කට්ටිය ඉන්නවනේ. ඉස්සරහට ඉඳගෙන කට්ටියට කියන අරකට ගහන්න තිබ්බේ අරක නෙමෙයි මේකයි ෂොට් එක. කියන්නේ නැද්ද? කියනවා. පරාදේ අර කැච් එක ඇතරි අර වම් කකුල පත්තර තියලා ඇල්ලුවා නම් අර අර කැච් එක ගන්නවා ටක් ගන්න. කියලා කියනවා. ඒ මනුස්සයව අඬ ගහගෙන ගිහිල්ලා දවසට දෙන්න ඕන බෝලේ බැට් එක ඇරලා ක්‍රිකට් ගහන්න. අර වම් කකුල පත්තර හිටින්නේ නැහැ. අර සයිඩ් ගහනව ගහන්නත් බෑ. තරල ගහනව ගහන්නත් බෑ. මුකුත් බෑ නිකන් බැට් එක වනනවා විතරයි විකට් එක යනවා. ආන්න ඒ වගේ මේ විනිශ්චයකාරයෝ ටික නේ. ආන්න ඒ වගේ විනිශ්චයකාරයෝ ටික. ඒ නිසා මේ මෝඩ විනිශ්චයකාරයා වෙන්න එපා. දැන් මේ කතන්දරේ ඔබට මේ කොටස කියන්නේ ඇයි? ඒ විනිශ්චයකාරය ඔබ තුලින් පන්නන ඔබට හතුරෙක් ඒ විනිශ්චයකාරය. දැන් මේක නිවැරදි කරගත්තේ නැති වුණොත් ඊළඟ පඩිය නැගින්න බෑ. ඒක නිවැරදි කරගෙනද කියලා බලන්න ඉස්සෙල්ලා. ඔළුවෙන් මනසින් නිවැරදි කරගන්නද කියලා සමහර අය කියන නිවැරදි කරගන්න තේරෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට බුදුම වැඩක් කියලා තියෙනවා. අල්ල ගන්න තේරෙනෝ අතාරින්න තේරෙන්නේ නැහැ. කරන්නේ හරි පස්සයක් තියෙන්නේ. අල්ලගන්න අල්ලගන්න පුළුවන් හරි නේද? මම අල්ලගන්න අතාරින්න. ඒක නම් මට එච්චර තේරෙන්නේ අතාරින්නේ කොහොමද? පුළුවන් වෙලා කියලා මාරය හදපු ක්‍රමය අල්ල ගන්න උගන්ලා දෙනවා. අතාරින්න තේන අර කොටියා වගේ තමයි. දත් නගින්න දන්නව හින්න දන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ලෝකයේ අල්ලගෙන තියෙන මනුස්සයා අවිද්‍යාවෙන්, අවිද්‍යා පත්‍ය සංකාරානේ නේද? අවිද්‍යාවෙන් අල්ලගෙන දෙන විද්‍යාව පහළ කරගත්ත ගමන් අතාරිනවා. සන්තෝෂෙන් ලොකු බොක්ස් එකක් අත දාන්නව අතට. අරගෙන දීදී සමහර වෙලාවට යාළුවොත් එක වීලුවට වගේ කරන ඒක ඇත්ත මොනවා හරි බලු වෙට්ටක් හරි බලල් වෙට්ටක් හරි දාලා දුන්නොත් අරලා බලපු ගමන් මොකද කරන්නේ? තරස් දාලා කරේ. එහෙමත් නැත්නම් ඒ පෙට්ටිය ඇතුලේ සර්පෙක් ඉන්නවා කියලා දැක්කොත් එහෙම තරස් දාලා කරිනවා. ඔබ දරාගත්ත දේවල් තුළ ආදීනව සංඥාව බලන්න කියනවා. බලන්න කියනවා. ආදීනව බලනකොට පේනවා මේක ඇතුළේ තියෙන බලල් පෙට්ටා. මේක ඇතුළේ තියෙන බලු පෙට්ටා. මේක ඇතුළේ ඉන්නේ තරපේ කියලා පේනවා. අපි කිව්වනේ නේ වනයක් හැටියට බලන්න නේ. තුවාලයක් හැටියට, gaduwak හැටියට බලන්න, නිෂ්කාරම දෙයක් හැටියට බලන්න, තමාවසගේ පවත්වා ගන්නට නැහැ දෙයක් වශයෙන් පේන බලන්න කියලා මේක සූත්‍රවල දේශනා කරලා තියෙනේ. ඒ කියන්නේ එකකින් ඒක දෙන්නේ අපිට උදාහරණයක්. ඒ කියන්නේ එවැනි දෙයක් අපි ගන්න සූදානම් වෙන්නේ නැහැ. මේක ගන්න දෙයක් නෙමෙයි කියන තැනින් බලන්න ඕන. තමා වෙනස් වෙන්නේ නැතුව කොච්චර ධර්මයේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ. තමා වෙනස් වෙන්න ඕන. සමාන් පිළිසෙයි ඉන්නෝ අර අපේ පන්සලක හිටිය එක මිනිහෙක් ඉන්නෝ. ඒ මිනිහයා අපි කල්පනා කර හරීම මේ නියම මිනිහෙක් නේ කියලා හිතනවා. හැන් උදේ පාන්දරින් එනෝ පන්සලට. ඇවිල්ලා පන්සලේ ඉතුරු වෙච්ච දාන ටික කනවා. මේ මිනිහට ළමයි 3-4 දිනකුත් ඉන්න පවුලක් ඉන්න මිනිහෙක්. ආවා බගහයට ආවා දත හරහම ඉන්නවා. මොන හරි කිව්වොත් ඉඳාගෙන අස්සන්ට ඉන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් රවුමක් ගිහිලා වගෙඩියක් එහෙම මේත් අහුලගෙන කාම මේ කරලා සතුටින් ඉඳලා ආයි දවල්ට එන රවුමක් ඇවිදලා. ඉතින් මේ මිනිස්සයා මේට දැන් අපි මොනවා කිව්වත් උපදේශයක් දුන්නත් ගෙදර ගෑනු කෙනා මොනවා ඇවිල්ලා බැනලා ගියත් හරි හැම්බ කරන්න කිව්වත් ඒ මිනිස්සයා හිනා වෙලා ඔය ඉන්න අර ගුලියකුත් කාලා. ඒ කියන්නේ කිසි දෙයක් ඇතුළට ගන්නෙ නෑ, ගණන් ගන්නෙ නෑ. එයාගේ තත්ත්වය එයා ඉන්නවා. ජීවිතය වෙනස් කරගන්නෙ මොනවා වුණත් එකයි, හෙන ගැහුවත් එකයි කියලා ඉන්නවා. දැන් එහෙම කෙනෙකු සංවර්ධනය වෙනවද? ඒකද අපි කියන මේ ජීවිතේ දිනුනෝ කියලා කියන්නේ? නැහැ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපායට තියෙන බිය දක්නා ගුණය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන. සසරට බය දක්නා නුවණ තියෙන්න ඕන. ඈ දුප්පත්කමට හරි බය දක්නා නුවණ තිබුණොත් තමයි එයා දුප්පත් වෙන්නේ නැති වෙන විදිහට හදන්නේ. අගහිඟකම් වලට බිය දක්වන්න ඕන. දක්වාම තමයි එයා අගහිඟකම් ඇති වෙන්නේ නැති වෙන විදිහට ජීවත් වෙන්න බලන්නේ. දැන් ඉන්න මිනිස්සු ඒ දේවල් ටික හදාගනත් නැහැ. ගොඩක් වෙලාවට භෞතිකව පරිසරේ මොකද කරන්නේ? අර ආධ්‍යාත්මිකවත් එහෙමයි. ආ ඉතින් ලබනාත්මනේ ඉතින් කොහෙ ගියත් අපි දන්නේ නැහැ කියලා කියන මිනිස්සුත් තියෙනවා. මොන වුණත් ඉතින් මම නෙමෙයිනේ කියලා හිතන මිනිස්සුත් තියෙනවා. ඒ වගේ අයිටම් නිවන් දකින්න යන්න බෑ. රැල්ලට ඇවිල්ලා අර ගල් පිළිම වගේ බලාගෙන හිටියද ධර්ම අවබෝධය කරගන්නත් බෑ. දැන් උනන්දුවෙන් ඇවිල්ලා ධර්ම අවබෝධය කරගත්ත පිරිසකින් අහනවා තව කෙනෙක්. ඇහුවට පස්සේ ඒගොල්ලොත් එනවා ඇවිල්ලා ගල් පිළිම වගේ බලාගෙන කොයි වෙලාවෙ මන් තුල මොනවා හරි බණ ඇහුව පමණින් ධර්ම අවබෝධය නොවේ. ධර්මයේ විමර්ශනය කළ යුතුයි. ධර්මයේ විමර්ශනය කළ පමණින් ධර්ම අවබෝධය නොවේ. ධර්මයේ ජීවිතයට මනසට නුවණට එක් කරගත යුතුයි. පැහැදිලිනේ? කල්යාණ මිත්‍රත්වය ඇසුරු කර පමණින් ධර්ම අවබෝධය නොවේ, ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ධර්ම ශ්‍රවණය කළ පමණින් ධර්ම අවබෝධය නොවේ, ධර්මය විමර්ශනය කළ යුතුයි. ධර්මයේ විමර්ශනය කළ පමණින් ධර්ම අවබෝධය නොවේ, ධර්මය ජීවිතයට එක් කරගත යුතුයි. මේ ටික එකතු කරගන්න මොකක්ද ඕන? පඤ්ඤාවන්තස්ස ආයන් ධම්මෝ ඥානං ධම්මෝ දුප්පඤ්ඤාස. ප්‍රඥාව තියෙන්න ඕන, කල්පනා ශක්තිය තියෙන්න ඕන, සිතා බැලීමේ හැකියාව තියෙන්න ඕන, විමසුම් නුවණ හොඳට තියෙන්න ඕන. විමසුම් නුවණ හොඳට තියෙන්න ඕන. ටිකක් දුර විමසගෙන යන්න පුළුවන්, ටිකක් කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. අවසානයේ දක්වාම සිත එතෙන්ද ගෙනියන්න වීර්යය තියෙනවද කියන එක තමයි වැදගත්. හැතක්ම 100ක් දුර යන්න තියෙනවා නම්, කන්දක් නගින්න තියෙනවා නම්, තමන්ට නගින්න පුළුවන් හැතක්ම කීයක්ද? ශ්‍රීපාදි වගේ තමයි, කොටසක් ගිහිල්ලා හොඳටම ධනෙත් අමාරු, පොඳු අමාරු, අන්දිපත් අමාරු ආවහම ඒගොල්ලෝ ඉදිකටු පානේ නතර වෙනවා. ඈ සුලං කපොල්ලේ නතර වෙනවා මහගිරි දමේ නැගින්නේ. මන් දකින්නේ අන්න ඒ වගේ නොහැකියාව තියෙන පිරිසකුත් ඉන්නවා කියලා. සමහර පිරිසට ඒ වගේම කැක්කුම් වේදනා එනවා, නමුත් චිත්ත ධෛර්යය ඇති කරගෙන මම මේක අඩියෙන් අඩිය හරි නගින්න. දවස් දෙකක් හරි ඉඳලා නගින්න ඕන. දවස් තුනක් හරි නගින්න ඕන. දැන් ඔය කකුල් නැති අය යනවා ශ්‍රීපාදේ නගිනවා. කකුල් අත් දෙකට සෙරප්පු දෙකක් දාගෙන පස්සපැත්තටම ගෝණියක් වගේ එකක් බැඳගෙන මේ මිනිස්සයා දවස් 3ක් නගිනවලු සිරිපාදේ. දවස් 3ක් නැගලා තමයි වන්දනා කරන්නේ. පින්වතුන් දන්නවනේ නේද? ඒ සිංහලෙන් සිරිපාදේ කියලා ගහලා තිනවා, ඉංග්‍රීසියෙන් ආදංගේ පාදේ කියලා ගහලා තිනවනේ. මේ රටේ ඉන්න පාලකයන්ට පිස්සු හැම නැද්ද? පිස්සු නෙමෙයි ඉන්නේ හරක්. නැත්තම් අර වගේ දෙයක් කරයිද නේද? සිංහලෙත් ඒක නමක් නේ, නේම් එකක් නේ. ඒක ශ්‍රීපාදිම කියලා ගහන්න ඕන. ඒකට වෙන නමක් නේ. ඈ තේනා, ඒ නිසා මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔළුවේ මොලේ මොලේ ඇතුලේ මොනව වෙලාද කියලා හිතා ගන්න ඕනේ. තාම ටික පිරිසයි ඉන්නේ, ඒ ටික පිරිසට විතරයි ආමන්ත්‍රණය කරන්න වෙනවා. මෝඩම මෝඩ මිනිස්සුත්, තාම ඥානවන්ත මිනිස්සුත්, ධර්මම ධර්මම මිනිස්සුත්, අහිංසකම අහිංසක මිනිස්සුත් ජීවත් වෙන රටක් කියලා හිතුවාම හරි. මේ රට එහෙම තියෙනවා. ඒ විවිධ චරිත ටික, විවිධ ලක්ෂණ ටික තියෙනවා. ඒ කාලෙත් හිටියනේ යක්ෂ ගෝත්‍රිකයෝ හිටියා, නාග ගෝත්‍රිකයෝ හිටියා, ඒ වගේ ගෝත්‍ර එක එක අයගේ එක එක විදියයි මොලේ ක්‍රියාකාරීත්වය සහ පැවැත්ම. දැන් කොහොමද? දැන් තරඟෙට ලෑස්තිද? රෙඩිද? දුවන ලෑස්තිද තරඟෙ? තමන් ස්ථාවරයි කියලා හිතුවොත් එහෙම ඒ මිනිස්සයා ඒක විඳගෙන ඉන්නවා. තමන් පොසත් තමන් අවබෝධයට පත් වෙලා ඉන්නේ. දැන් මම හරි කියලා හිතුවොත්, මම සක්සස් කියලා හිතුවොත් එයා ඉන්නව එතනම. නෑ මට ඊට වඩා දුර ගමනක් තියෙනවා කියලා කල්පනා කළොත් ඊට වඩා එයා හැඩ ගැස්සෙනවා ඉස්සරහට යන්න. තමන් කල්පනා කරලා තියෙන්න ඕන තමන්ට තව ඉස්සරහ ගමනක් තියෙනවා කියලා. දැන් මේ දේශනා කරන ධර්මයට අනුගත වුණා නම් ඊළඟ පියවර ඔබට වැටෙනවා. වැටෙනවා නේද? තව වැටෙන්නේ නැහැ. වීර්ය ශක්තිය ඇති කරගන්න කිව්වා. තමන් පූර්ණත්වයටපත් වෙලා නැහැ. තව ඉදිරි ගමනක් තියෙනවා කියලා හිතන්න තේරුම් ගන්න කිව්වා. ඔබ විනිශ්චයකාරයෙක් වෙන්න එපා. ශිෂ්‍යයෙක් වෙන්න, ගෝලයෙක් වෙන්න. ඒ කියන්නේ විනිශ්චයකාරයෙක් කියන්නේ ධර්මයේ විනිශ්චයකාරයෙක් වෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ. දේශකයා විනිශ්චයට ලක් කරන්නේ. එතෙන් දෙන්න ලෑස්ති වෙන්න එපා. එතකොට තමන්ට ධර්මය වැටහෙන්නේ නැති වෙයි. තමන් උගතෙක් කියලා හිතාගෙන, පඬිතෙක් කියලා හිතාගෙන සිටී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් පඬිතෙක් කියලා හිතනගෙන මෝඩයෙක් කියලා. තමන්ගේ මෝඩකම දකින මනුස්සයා නුවණැත්තෙක් හෝ නුවණැත්තෙක් වීමට සුදුස්සෙක් කියලා. තේරෙනවද නේද? තමන් මෝඩයි කියලා දැනනකොට එහෙම තියෙනවා. දැන් ඔය මට ඇත්තෙන්ම දැනලා තියෙන්නේ මම මෝඩයි කියලා. දැනලා තියෙද්දි ඉතින් මම හරි බයයි, දේශනාවකට යන්නත් බයයි, මිනිස්සුන්ට බණක් ධර්මයක් කියන්නත් මේ හරියට මේකයි ඒ දවස්වල. ඊට පස්සේ මම කල්පනා කළා මේක හරියන්නේ නැහැ, මේක නිර්වෘත් කරගන්න නම් මම යන්න ඕන ওই පඬිතුයෝ දේශනා කරන එහෙමෙහි ලොකු මහාචාර්යවරු දේශනා කරන දේශනාවල් වලට යන්න ඕන. BMICHA මේ දැන් ඔය තියෙන නිර්වෘත් පොන ඒ වගේ තැන් වලට යන්න ඕන. ලොක්කෝ කතා කරන තැන් වල. ගිහිල්ලා මම ඉතින් බලාගෙන ඉන්නවා. බලාගෙන හිටියා මට හිතෙනවානේ මං හොදයි නේ මෙයාට වඩා. අනේ ඊට පස්සේ තමයි ගලපලා තේරුම් ගන්න. අපෝ මේගොල්ලන්ට ද පඬිතු කියන්නේ. මේ කියපු මන්ටමඩ වැඩි දෙයක් මට කියන්න පුළුවන්. ඊට පස්සේ මම බය වෙන්නේ නැහැ. මේක දුර්වලතාවයක් තිබුණත් සමාජයේ යන්නේ මේ රැල්ලට මේකයි ක්‍රමේ. ඊට වැඩි දෙයක් මට කියන්න පුළුවන්. ඔය මාධ්‍යයන් පුරෝවල කතා කරන එක මේ පොඩි දෙයක් කතා කරන්නේ. ලොකු දෙයක් කතා කරන්නත් බෑ, මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. බොහෝම පොඩි දෙයක් කතා කරාම හරිය ලොකුවට පේනවා. මට දැනෙන්නේවත් නැති මට්ටමට මම කතා කළොත් මිනිස්සුන්ට හරිය ලොකු දේශනයක් වෙනවා ඒක. මට දැනෙන විදිහට මම ගැඹුරින් ධර්මයක් කතා කරොත් අර ගල්ලෝ කියන මෙලෝ සංඝාරය දෙයක් තේරුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මට අවශ්‍ය වේගයේ මම ක්‍රියාත්මක කළොත් හරියට කපිර්‍යානයක් ගියා වගේ තමයි. සුස් ගන්නවා මෙහෙම කියවෙන්නේ නැහැ. මේ නැහැ. සද්දෙට බැලුව එළියට බහිනකොට යන්නේ නැහැ, කෝ නෑනේ. හැබැයි අර හිමින් අර ස්ලෝ මේ හෙලිකොප්ටරයක් වගේ එකක් ගිය බොට 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 ගා ඒක පේනවා. ඉතින් අර ගැඹුරු සහ වේගවත් ධර්මය අර වගේ ශනිකෝ බලාගන්න අමාරු. ඒක මෙහෙ සද්ද ඇහෙනකොට බැලුවම හරි ගිහිල්ලා ඉවරයි. හරි කමන්නේ අපි මේක හෙලිකොප්ටරේ වගේ හරි යවලා කියන්නම්කෝ. හිමින් ස්ලෝ එකේ කියන්නම්කෝ. තේරුම් ගන්නකෝ. හරි. අලුතෙන් ඔබට දෙයක් දැනගන්න නැහැ. පොල්ගෙඩිය හම්බ වෙලා තියෙන්නේ ගාල සම්බෝලේ හදාගෙන කන්නයි තියෙන්නේ. ධර්මය හම්බ වෙලා තියෙන්නේ ජීවිතයට බද්ධ කරගන්නයි. ආයි අලුතෙන් දැනගන්න ඔබට දෙයක් නැහැ. ඔබ දන්න දේ ප්‍රායෝගික කරන්න. ධර්මයේ ગાතා දහසක් නැහැ. මෙන්න මේ අනිත්‍යයි කියන කුඩා බීජයෙන් පැලවෙනවා. පැලවෙලා ඒකෙන් තමයි අනිත් ඔක්කොම ගාථා, අතු, සූත්‍ර, ඉතිවුත් ඔය ඔක්කොම පහළ වෙන්නේ. අභිධර්මය, තේරි ගාථා, තේර ගාථා ඔය ඔක්කොම පහළ වෙන්නේ ඒකේ. අතු වාදීකා ටිප්පණි ඔක්කොම පහළ වෙන්නේ මේ අනිත්‍යයි කියන පුංචි බීජේ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ අකුරු 8යි පද 1යි යුක්ත අනිත්‍ය දුක්ඛ පද 3ක ගාතාවක් කියලා දෙන්නනේ නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පිළිබඳව කියලා දෙන්න. මේක ගැන තේරුම් නැතුව වෙන මොකවත් කළ වැඩක් නැහැ. හරි, ඒකෙනුත් අපි ගමු අර අනිත්‍යයි කියන බීජය. ඒකෙන් තමයි දුක අනාත්ම තේරුම් යන්නේ. ඒකෙන් තමයි ඒකේ ඊටිත් මතුවෙන්නේ. අනිත්‍ය තේරුම් ගන්න. පිටින් අනිත්‍ය නෙමෙයි ඔබ තේරුම් ගන්න ඕන. ඔබ තුල අනිත්‍ය. ඔබ පිටින් අනිත්‍ය නෙමෙයි පොතෙන් අනිත්‍ය තේරුම් ගන්නවා. ලෝකෙ දිහා බලලා අනිත්‍ය තේරුම් ගන්නවා. ඔබ තුල අනිත්‍ය. ඔබ තුල අනිත්‍ය කිව්වහම ඒක ගන්න පුළුවන් කයේ අනිත්‍ය ස්වභාවය කියලා නෑ. කයටත් එහාට තමා තුලට නැඹුරු වෙන. අන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දේම. ඊටත් වඩා ගැඹුරින් තමන් දිහාවට තමන් නැඹුරු වෙන. අන තේරෙන්නේ. තේරෙන්නේ නැති ඒවා අපේ අය මොකද කරන්නේ? මග හරිනවා. ඒ විභාගයේ පේපර් එකක් හම්බ වෙනවා. පේපර් එකක් හම්බුනහම මෙයා කරන වැඩේ තමයි ලේසියෙන් උත්තර සපයන්න පුළුවන් ඒවට උත්තර සපයනවා. තේරෙන්නේ නැති ඒවා කල්පනාවක් කරන්නේ, විමර්ශනයක් කරන්නේ, අතහැරලා දානවා. එතකොට මොකද වෙන්නේ? පාස් වෙන්න ලකුණු වැඩි වෙනවා. දැන් තේරුම් ගත්ත ඒවා ගැන තේරුණයි කියලා ආඩම්බරෙන් ඉන්නේ නැතුව ඔබට තව මදිව තියෙන ලකුණු 15 20 හරි ඔබ එකතු කරගන්න නොතේරෙන එකට උත්තර සොයන්න ඕන. අරය කල්පනා කරන නෑ නෑ දැන් හරි දැන් මම ප්‍රශ්න 100ක් තිබ්බා මම 100ෙන් 75කට මම දැන් උත්තර සපෙල තියෙන්නේ තව 25යි තියෙන්නේ ඒකට මම උත්තරය සපුවත ගැන කතා කරගන්න. එහෙම හිතන කෙනාට අඩු වෙනව ලකුණු 15ක්. එයා යුනිවර්සිටි යන්නේ නෑ. දැන් මේ ධර්මයේ යුනිවර්සිටි නේ යන්නේ. විශ්වයට සම්බන්ධ වීමක් තමයි යන්නේ. ඈ මේ විශ්ව නගරයට සේන්දු වෙනවා. අනන්ත සීමාවක් නැති අධ්‍යාපනයක් ලබන තැනට එකතු වෙනවා. දැන් මෙහෙ යුනිවර්සිටි නම් කැලණේ දිනනවා, කොළඹ හිමේනේ මොරටුවේනේ දිනන්නේ. මේ යුනිවර්සිටි එක තියෙන හැම කැලණේ කොළඹ හිමේ නෙමෙයි. මෙහි තියෙන විශ්වෙම තමයි ඒක. නේද? අර යුනිවර්සල් ට්‍රුත් කියන්නේ ඒක තමයි. විශ්වීය සත්‍ය. විශ්වෙමයි ඒක තියෙන්නේ. ඒක මේ කැලණේ හැරෙ මෙහි තියෙන එකක් නෙමෙයි. කැලින්ම මෙතනින්ම විශ්වයට. ඒ කියන්නේ අසීමාන්තික අධ්‍යාපනය. අසීමාන්තික දැනුමක්. අසීමාන්තික අවබෝධයක් යාර තියෙන්නේ. නවක වදේ හම්බෙන්නේ එමුකුවත්ම නැහැ. උද්ඝෝෂණය ඉන්නේ මොකුවත්ම නැහැ. විශ්ව ගමනට ආවම තියෙන එකම ශාන්ත බවක් ආර්ය ශ්‍රාවකයන්ගේ ගුණය තමගේ ජීවිතය තුළින් තමන්ට දකින්න හැකියාව ලැබෙනවා. ඔබට තේරෙන්නේ ඔබ පස්සෙන් එනවා කියලා මේ වදකින් දැනෙන්නේ නැද්ද? ජරා මරණ පස්සෙන් එනවා කියලා තේරෙන්නේ නැද්ද? දුගතියට ඇදගෙන යන්නට වදකෙක් එනවා කියලා තේරෙන්නේ නැද්ද? තමා පසුපස මේ මම් පහරන්නේ හොරෙක් වදකේ එළවනවායි කියලා තමන් පස්සේ දැන්නොත් එහෙම යා මොනතරම් පරීක්ෂාකාරී ක්‍රමවේදයේ අනුගමනය කරනවද යා මොනතරම් සිහියෙන් සහ අවධානයෙන් කටයුතු කරනවද උපාය මාර්ග අනුගමනය කරනවද යා අයි අනුගමනයන් ඔබ කළ යුතුයි ඔබ පස්සේ එනවා වදකේ තියෙන දේ තියෙන්න හරි මේක ගණන් කර කර ඉන්න එපා. ඉස්සරහා බලන්න. තමන් දියුණු වෙච්ච තමන් ගොඩනගාගත්ත පරිසරය පිළිබඳව තම බලන්න එපා. ඉස්සරහා බලන්න තමයි. ඒ කියන්නේ අඩුපාඩු කොටස් ටික. පොඩි කාලේනේ ළමයෙක් උනන්දු කරලා උගන්වන්නේ. ඊට පස්සේ යා සස්පලින් විශ්වවිද්‍යාලයට ගියාම කවුරුත් මේ දේවලක් අරගෙන ඇවිල්ලා ළඟට ටොකු වෙනලා ගහලා මේ දඬුවම් දීලා උගන්වන්නේ. මාචාර්යවරේ කියන්නේ ඔයා ගියා යන්න. ශිෂ්‍යයාම එකට අරගෙන ඉවරයි මම මේකට විශාල වේදමක් කරනවා, කැපවීමක් කරනවා, මම මේකෙන් සමත් වෙන්න ඕන, සමත් වුණොත් තමයි මගේ මට අනාගතයක් තියෙන්නේ කියන එක. ඒ නිසා ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදියට හිතන පහවස්තරයේ කෙනෙක් වගේ හිතන්න නැතුව පාවතර ශිෂ්‍යයාට ළඟට ඇවිල්ලා කියලා දීලා දිරි ගන්වලා ශක්තිමත් කරලා කොළඹවල උගන්වන්න ඕන. විශ්වවිද්‍යාල කෙනා එයා ඒ පෙළඹීම ඇඟෙන්ම අරගෙන ඉවරයි. ඒ නිසා ඔබ ඇඟෙන්ම අරගෙන තියෙන ඔබේ දුකෙන් නිදහස් වෙන්න. හිතන්න එපා පොඩි පහේ මාර බලවේග ටිකක් එන්නේ කියලා. චිත්‍රවලින් චිත්‍රපටියෙන් වගේ නිර්මාණය කරලා බුදුහාමුදුරන්ට ආපු මාර බලවේග පෙන්නනවනේ. ඒ මාර බලවේගය එලෙසම ඔබටද පැමිණෙනවාමයි. මුලින්ම බලනෝ ෂේප් එකේ මේක හදාගන්න පුළුවන් ද කප්පමක් දීලා කියලා. ඒවනව කොහොමද මායාවේ දුවරු. එහෙමනේ මේ ලෝකෙත් වෙන්නේ. සැලව බලනවා අත යටින් කීයක් හරි ඉන්නවා ඒක වැඩේ කර ගන්න පුළුවන් ද කියලා. බැරි නම් මොකද කරන්නේ? යා බලය පාවිච්චි කරනවා. අනේ මාරයත් බලය පාවිච්චි කරනවා. ඒ මාර පරාජය කියන්නේ ඒක. ඒ හැම දෙයකටම මුහුණ දෙන්නට පුළුවන් හොඳ අවබෝධයක් තියෙන ශක්තියක් තියෙනවා. මාරය වෙන හිපාරවල් කියලා කියන්නේ අපිට වෙන දෘෂ්ටි, අපිට වෙන සංකල්ප, අපේ ඇඟ විනිවිද යනවා ඒවා වැදුනොත් එහෙම. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් අර එන හි සියල්ලම මල් බවට පරිවර්තන වෙලා බිමට වැටෙන්න සකසනව ගන්නෙ නෑ. මේ සම්මා දිටියටපත් වුණාට පස්සේ තියෙන එක ලෝකෙන් හම්බෙනව මිත්‍යා දෘෂ්ටිය. ලෝකෙන් හම්බෙනව මිත්‍යා සංකල්ප. තග්ගාල එක එතනින්ම ලොක් කරලා යන්න පුළුවන් එහා පැත්තට දාන්න. මෙහා පැත්තට එන්න තියෙනවා. ඇයි? ආද තියෙන ප්‍රඥා බලයක් තියෙනවා. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඔව්, ගොම් බඳින කණුවක් බවට පරිවර්තනය වෙනවා. තේරෙනවනේ? මාරය ඇවිල්ලා කියන්නේ මොකද්ද? ඔයිට වඩා වටිනවා මේ දේ කියලා කියන්නේ. ඔයිට වඩා වටිනවා මේ දේ. මඟ පෙන්වනවා. ධනයට ආසත්ත කෙනෙකුට නිවන් දකින්න බෑ. බලයට ආසත්ත කෙනෙකුට නිවන් දකින්න බෑ. පුරුෂයන්ට අධික ලෙස ලොල් කෙනෙකුට නිවන් දකින්න බෑ. කාන්දාවට අධික ලෙස ලොල් කෙනෙකුට නිවන් දකින්න බෑ. ඇයි හේතුව? අර තණ්හා රති රගා කියන ඕවටනේ. ඕවෙන් එක්කෙනෙක් ආපු ගමන් ඩක්කාලේ එතෙන් ඩහ වෙනවා. මිනිහා එතනින් ධර්මයක් අතාරිනවා. අතාරිනවද නැද්ද? අතාරිනවා. ඒ නිසා පළවෙනි මාර බලවේගය ඔබ ජය ගන්න ඕන. කතාවක් තියෙනවා. මේ කතාව මේ කලින් කියලා ඇති බොහොම ඈතදී. නමුත් දැන් අද මතක් කරන්නම් මෙන්න මේ කතාව තමයි. පසේ බුදු කෙනෙක් වැඩ ඉන්න සමයක එක්තරා රාජ්‍යයක් තිබුණා. ඒ රාජ්‍යයේ පිය රජතුමාගේ වියෝයෙන් පස්සේ පුතු දෙන්නෙක් හිටියා. අයියයි මල්ලි. මල්ලි අයියයි මල්ලි දෙන්නේ ඉඳලා කොහොම හරි රාජ්‍ය අත් කරගත්ත මල්ලි. අයිය ටිකක් දැහැනේ. අයියට රාජ්‍ය හම්බෙන්න තිබ්බේ, අයියට හම්බුනේ මල්ලි අත් කරගත්ත රාජ්‍ය. අත් කරගත්තට පස්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා, මේ අනේ බුදුරජාණන් වහන්ස මට මේ රාජ්‍ය හම්බ වේද? ඔබ වහන්සේගේ බුදු නුවණින් බලලා කියන්න කිව්වා. වහන්සේ කියන ඔබට මේ රාජ්‍යේ නම් රජ වෙන්න බෑ, නමුත් වෙනත් රාජ්‍යයක් තියෙනවා, ඒ රාජ්‍යේ නම් රජ වෙන්න පුළුවන් කියලා. හා කියලා. කැමති නම් ඒ රාජ්‍යයට යන්න කිව්වා. ඉතින් ඒ රාජ්‍යයට යන ගමනේ එකතු වුණාම තවත් මෙයාගේ අතවැසියෝ සෙනවිය ටිකක් එකතු වෙලා තවත් පස් දෙනෙක් හය දෙනෙක් දැන් මෙතුමායි හත් දෙනා. ඔක්කොම හත් දෙනෙක් දැන් ලෑස්තු වුණා මේ රජතුමත් එක්ක යන්න වෙනත් රාජ්‍යයක් බලාගෙන ඒ රජේ රජකෙක් රාජ්‍ය රජකම හම්බ වෙනවායි කියපු නිසා. ඉතින් මග දිගට යද්දී 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 මේ ඔක්කොම දරාගෙන යද්දී යද්දී මොකද වෙන්නේ? එක්කෙනෙකුට හම්බ වෙනවා ලස්සන මල් උද්‍යානයක්. මනහර ප්‍රදේශයක් පළාතක්. මෙන්න ඇස පිනවීමට කැමති කෙනා නතර වෙනවා එතන. දැන් අනිත් පස් දෙනත් එක්ක යනවා. ඊට පස්සේ ආට ගියාම මනහර මල් උද්‍යානකෙක මිහිරි නාද, බටනලා නාද, සංගීත නාදේ මේ නැනු කන පිනවන්න කැමති කෙනා, ඇස පිනවන්න කැමති කෙනා එතන නතර වුණා. ඊට පස්සේ දැන් ඉන්නේ හතර දෙනායි. ඒ හතර දෙනත් එක්ක මේ රජතුමා ඉස්සරහට යද්දී රාජ්‍යත්වයේ අපේක්ෂාවෙන් කටයුතු කරන ඒ කුමාරයා සහ හතවැසි හතර දෙනා මාල්වත් තියෙන ලස්සන පළතුරු උයන් තියෙන මිහිරි නාද තියෙන ලස්සන ගමක් හම්බුණා. ඊළඟ එක්කෙනත් කෑමට පෙර ඉතයි ඈ ලස්සන මිහිරි නාදයි මෙතන මාල්වත් උයන් තු ඔක්කොම තියෙනවා, අර ඔක්කොටමත් ඇදී මේක හොඳයි කියලා එතන නතර වුණා. ඊළඟට තව ඉස්සරහට යනවා. තව ඉස්සරහට ගියාම නැටුම් ගැයුම් වැයුම් රැඟුම් නල්ලාවන් ඉන්නවා, ලස්සන රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ඈ ගන්ධ තියෙනවා, ලස්සන පළාතක් මිහිරිම ස්වභාව ධර්මයක් තිබුණා. එතන යා නතර වුණා. දැන් පස් දිනාම නතර වෙලා. දැන් පස් දිනා මග ඇරලා දාලා දැන් එක්කෙනයි යන්නේ මෙයත් එක්ක. එයත් එක්ක යද්දි මහා ගිරි දුර්ග කටුකෝල් තියෙන වනලැබල් සහිත මහා කාන්තාරයක්. එක හරිම මේ ගොරෝසු මාවතක් හම්බුණා. අරේ කොහොම මට නම් මේක තරණය කරන්න බෑ. මම මෙතන නතර වෙනවා. මේක තරණය කළොත් මගේ ජීවිතෙත් නැති වෙයි කියලා යාත් විතර නතර වුණා. දැන් රජතුමා විතරයි. දැන් රජතුමා කටුකෝල් මැදි යනවා. මේ ගිනි කාන්තාර පහු කරගෙන යනවා. මහ වැහි වහිනවා, හෙන විදුලි කොටනවා, ගොර නාද දෙනවා, සුනාමි ගම් වතුර වල එනවා. ඒවයින් පරිස්සම් වෙලා යා ඉස්සරහට යනවා. ඒ ඔක්කොම පහු කළාට පස්සේ යාට ලැබෙනවා අස්සන ශීව භූමියක් ලැබෙනවා. මේ රාජ්‍ය හරිම බලසම්පන්න රාජ්‍යයක්. යුද්ධ කළා, සටන් කළා, බලපෑම් කළා. මේක රාජ්‍ය කිසි කෙනෙකුට අල්ලන්න බැරි තාම ශක්තිමත් යුද පරාක්‍රම භාවයෙන් තාම අග්‍ර රාජ්‍ය. ඒ රාජ්‍ය තුලදී දැනගත්ත මේක සටන් කළා, මේ උපායවල් යදලා මේ රට නම් අල්ලන්න බෑ කියලා මහන්සේ ගහක් මුල සිත සංසුන් කරගෙන සිටියා. ඒ රටේ රජතුමා නැති වෙලා ඒ රටේ ඉන්න ප්‍රධාන මගුල් ඇතා ගවා රටට රජ කෙනෙක් හොයනවා. නිහඬව ගහක් මුල වාඩි වෙලා හිටපු ඒ බෝසත් කුමාරයාට අර රටේ රජතුමෙක් හොයන ඒ මගුල් ඇතා ඇවිල්ලා මොකද කරන්නේ? අර බල් මාලාවක් අත දාලා පිට උඩ හිඳුවාගෙන රජ මාලිගාව කරා එක් කරගෙන යනවා. ඔන්න ධර්ම අවබෝධය ලැබී. එයා රැවටුනේ නැහැ රූපයට, එයා රැවටුනේ නෑ ශබ්දයට, එයා රැවටුනේ නෑ ගන්ධයට, එයා රැවටුනේ නෑ රසයට, එයා රැවටුනේ නෑ ස්පර්ශයට, එයා රැවටුනේ නැහැ, බිය වුනේ නැහැ ගොර හඬ වලට, ගිරි දුර්ග වලට රැවටුනේ නැහැ, පසුබෑවේ නැහැ. ඒ කෝම තරණය කළ ගියාන් පස්සේ ආට ලස්සන ප්‍රදේශයක් හම්බුණා. සටන් කළා, යුද්ධ කළා, වාද කළා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එයා සංසුන් වුණා. සංසුන් වුණ තැන ස්වභාවයෙන් ඇවිල්ලා තමන්ට රාජ්‍යල මේ නිවන් පුරේ රාජ්‍ය ස්වභාවයෙන් ලැබෙන්නේ තමන් එතෙන්ට සුදුස්සෙක් වෙනකොට. අර එතා දැක්කා මෙයාට, මෙයා ළඟ තියෙනවා රජ කෙනෙකුට වුමනා කරන සියලුම ආත්ම ශක්තිය. තේරෙනානේ? රජවරුත් රජකමෙන් පහල වෙන්නේ මොකද? අර අර ශක්තියින් ටික නැති වෙච්ච තැන. අර සියලුම ශක්තියින් ටික තියෙනවා. ඒ කිසියකට තමන්ගේ නුවණ සංගවන්නට බැරි ශක්තියින් ටික තිබුණා. එයා ගිහින් ඉවර වෙලා ඉන්නකොට මේ හස්ති රාජය දැනගත්ත මෙන්න සුදුස්සා. මෙන්න සුදුස්සා. ඔබත් ඒ සුදුසුකම් ටික ලබන්නේ නැතුව, ඒ සුදුසුකම් ටිකට මුහුණ දෙන්නේ නැතුව කොච්චර හිටියත් ඔබේ තකරට මල් මාලාව වැටෙන්නේ නැහැ. අර සුදුසුකම් ටික ඔබ පූර්ණේ කළොත් අර බබුල් ලතාවිල්ලා ඔබේ කරට මල් මාලය දානවා වගේ ඒ අවබෝධය ඔබ තුර ඔබ කරා ළඟා වෙනවා. තේරුණානේ? ඔබ කරා ළඟා වෙන්නේ සුදුසුකම් ටික තිබුණොත් විතරයි. එහෙම නැත්නම් නෑනේ. දැන් සම්මාන උළලකට ගිහිල්ලා ඔබ මොකක්වත් ඒ සම්මාන උළල වෙනුවෙන් යමක් කරලා නැත්තම්, ඒ සම්මානය ලැබීමට සුදුසුකම් මොකක්වත් පූර්ණේ කරලා නැතුව නිකන් වේදිකාවේ ගිහිල්ලා වාඩි වෙලා හිටියලා ඔබට අපුඩි ගහ ගහ ඉන්න පුළුවන්. සම්මානයක් හම්බෙන්නේ නෑ. වැඩ කළා තියෙන්න ඕනේ ඒ වෙනුවෙන්. ඔබ ධර්මය වෙනුවෙන්, ධර්ම අවබෝධය වෙනුවෙන් කුමක්ද කළා තියෙන්නේ? ධර්මය වෙනුවෙන් අවිච්ච ප්‍රසාදය, නොසැලෙන ප්‍රසාදය ගුණය දියුණු කරලා තියෙනවද? හොඳින් සතිය දියුණු කරලා තියෙනවද? හොඳින් සමාහිත බව, සංසුන් බව දියුණු කරලා තියෙනවද? හොඳට විදර්ශනා ප්‍රඥාව දියුණු කරලා තියෙනවද? හොඳට ඉන්ද්‍රිය දමනය ඇති කරවගෙන තියෙනවද? හොඳට විමුක්තිය, විමුක්ති ඥානය, ගුණය දියුණු කරගෙන තියෙනවද? ඒ වෙනම දියුණු කරන්න නෙමෙයි. වෙනම අමුතු ක්‍රම නැහැ ඒව දියුණු කරගන්න. තමන්ගේ නුවණ ඒ මොහොතේදී ධර්මානුකූල, ධර්මානුගත කර ගැනීමෙන් ඔබේ මනසෙ දෙන්නපත් කරගන්න පුළුවන්. එක විශිෂ්ට ඥානයක් තිබෙනවා, තමයි විශිෂ්ට ගුණයක්. අඩුලුහුණුකම් තියෙන්න බෑ. අඩුපාඩුකම් තියෙන තැනට එන්නේ නැහැ. දැන් අපි කීවද කියන්නේ අපිරිසිදු තැන් වලට සරුවච්ච ධාතුන් වහන්සේලා වඩින්නේ කියන්නේ. ඒ වගේම තමයි නිවන් ධර්මය ඔබ තුල පිළිගඳ ගන්නවා නම්, ඔබ තුල අපිරිසිදු බවක් දැනෙනවා නම්, ඔබ තුල අපවිත්‍ර භාවයක් දැන නිවන් කියන ධර්මයේ කිට්ටු වෙන්නේවත් නැහැ. අඩුම ධර්මයේ මේ රැවුල කපලා පොණ්ඩ බීරලා දත් ටික මැදලා පිළිවෙලට හිටියොත් සද්ධර්මයේ නෙමෙයි. ගැල්ල මේකත් බලනවද මොන දිහා නේ? අදහනේ එන්න ඕනේ ගැල්ල මේ කරේ මොන දිහා බලන්නේ ඉන්න ඕන පිළිවෙලකට. නැත්තම් අපි කියමුකෝ මේ මලමාලියෙකුට මලමාලෙක් හොයන එක ලේසි වෙනවද පිළිවෙලට ඉන්නේ නැත්තම්? එන එන මලමාලයා පස්සේ බලන්න ගිහිල්ලා දැනුම් දෙන්න කියලා යනවනේ. කතා මම මලමාලිය බලනවා 100ක් විතර. අපිට එහෙම කතා කියලා තියෙනවා මේ අනේ හාමුදුරනේ 70 වෙනි මනමාලයක් ආව ඒකවත් හරියයි දන්නේ නැහැ කියනවා. හරියන්නේ නැහැ. මං කිව්වා ඔය ළමයා දවසක් එක්කන් එන්න පුළුවන්. ආව බැලුවම මුකුත් අප්සෙට් ගන්න නැහැ නේ මේ ළමයාට කවුරුවත් අකමැති වෙන්නේ. මම ටික වෙලාවක් ඉඳලා එකපාරට hina වුණා. hina වෙනකොට තමයි අප්සෙට් එක වෙන්නේ. hina වෙන්නේ නැතුව හිටියත් ළමයාට කපු ගමක් හරියයි කියලා මං කිව්වා. මොකද හේතුව ඒ ළමයා වැටිලා දත්යන් දත් ඇදිලා මේ ඉස්සරහා දත් සෙට් එකම සම්පූර්ණම මේ කළු වෙලා. ඒක පාඩුව බය වෙනවා ඩක් ගාලා. තරපසන්න බව අඩුයි. තේන්න නේද? මං කෝ එක්ක ඔය දත් සෙට් එක උල්ල දාගන්න නැත්තම් පාට කරගන්න නැත්තම් උඩාර කවරයක් හරි දාගන්න. බැන්දට පස්සේ ඔය දත් සෙට් එක ගලවලා පෙන්නුවා කියලා මොකෝ ඩිවෝස් කරන්නේ නේද? එතකන් හරි පොඩ්ඩක් ඕක වහගන්න කියලා. ඊට පස්සේ කිව්වා රාහු හතේ කියලා. මං කිව්වා හොඳ ගේන්දර කාර්යබඩ දීලා රාහු නිවැරදි දැනකට දාලා ගේන්දරයක් හදන්න කියලා. ඒක තමයි හැමදෙරෙම අපි මේ කරන්නේ. ඉත ඉත අයිඩිය වෙච්චර කාලයක් හරි ගියේ නැහැ. දැන් රාහු හොඳ දැනකට දාලා ගේන්දරේ අලුතෙන් හදනවා කිව්වා. මං කිව්වා අන්න ඒකයි රාහු උනත් අපිට ඕන විදිහට අපි යොදා ගන්න ඕන කියලා. අපිට ඕන තැනට දාලා අපි හදා ගන්න ඕන රාහු. අන්න ඒ වගේ තමයි. අඩුවක් තිබ්බහම ඒ අඩුව තියෙන කොයි බහරි තැනක තියෙන ඒ අඩුව බැලුව බැලමට නෑ. කොයි බහරි තැනක අඩුවක් තියෙනවා. දැන් ඔබටත් මේ නිර්වාණය නෙමෙති කසාදේ හරියන්නේ නැත්තම් කොයි බහරි තැනක තියෙනවා. දෑවැද්දේ හරි hinaවේ හරි පැවැත්මේ හරි අවිධින ක්‍රමේ හරි මොකක් හරි එක තියෙනවා. කතාබහේ හරි මොකක් හරි තියෙනවා. දැන් සමහර බලමාලිලා ඔය hinaවත් හොඳයි කතාව මේ බැල්මත් හොඳයි ඇවිදිනවත් හොඳයි කතා කරපු ගමන් ඩොක් ගාලා කැඩෙනවා. ඒ කතාව සංවර නැත්පත් නැහැ. එයාගේ ඩක් ගාලා තේරෙන එක පාරටම මෙයා හරි මෝඩ චරිතයක් කියලා. ඒකට කැමති වෙන්නේ නැහැ. ඔබේ ඒ සුදුසුකම් තියෙන්න ඕන. නිර්වාණය නැමැති මේ රාජ්‍යයේ රාජ්‍යත්වයේ ලබන්න ඔබ සුදුසුකම් යුතුයි. සුදුසුකම් පූර්ණේ කරපු අයම මේ රාජ්‍යයට රාජ්‍යත්වයට පත් වෙනවා. ඒකට ඕන තරම් රජවරුපත් වුණාට ඒක පිරිල ඉවර වෙන්නේ නැහැ. නිවන් දැකලා දැකලා ඒක පිරිල ඉවර වෙන එකක් නෙමෙයි. ලෝකෙම අද නිවන් දැක්කත් පිරිල ඉවර වෙන්නේ නැහැ. නිවන හැමදාම කොච්චර දැක්කත් පිරිල ඉවර වෙන්නේ නැහැ. ඔබට නිවන් දකින්න බැරි ඔබ ළඟ තියෙන තණ්හාව නිසා. තණ්හාව නැද්ද? නෑ මන්නම් ඔබවනවත් ආස නැහැ කියලා කියනවා. මම නිකමට අහන ඔය කඩේ තියෙන මාළි දෙන්න බැරිද? ආපෝ ඒක නම් දෙන්න බෑ. ඒක මේ මංගල මාළිනේ දෙන්න බෑ. වැරිය නෙමෙයි මේ අපිට මේ මේ මල් ආසනයක් හදන රුපියල් 30,000 විතර දෙන්න බෑ. අහපෝ ඔය දෙන්න සල්ලිද අපි ළඟ සල්ලි නේ. අහවල් නැයි නම් දෙනවා ආල්ට දෙන්න බෑ. ඒ ඇත්තන්ට පිස්සු වුණාට මට පිස්සු නෑ. ඒව කියනවා නේද? ඕ ඒගොල්ලන්ට පිස්සු වුණාට දැන් මෙහෙට කට්ටියගේ ඊටම පූජ කරන්න කටයුතු කර අර පාකේට ඒගොල්ලෝ කුල අපි මේක මෙහෙම බොහොම සන්තෝෂයෙන් පූජ කරන්නේ නේද? අර ලෝභ සහගත මිනිස්සෙක් කියනවලු ඕගොල්ලන්ට පිස්සු වුණාට අපිට පිස්සු නෑ. ඒක තමයි වැඩේ. කෙලෙස් හංගගෙන ඉන්නේ. සද්ධර්මය කියන්නේ ඇත්ත වශයෙන්ම විසක්. මමත්වයට පුදුම විසක් වෙන්න තුනේ. ඒක අර සිය කැමැත්තෙන් දැනගෙන උහුලගෙන ඉන්නවා විසක් නැත්තම් අර තුවාලෙට වේදනා අර මොනවද විස මරණ බෙහෙත් දානවනේ මොනවද ඒවා නම් කියන්න බලන්න. තුවාලයකට දාන්න මොනවද විෂයමය යන්න සර්ජිකල් ස්පිරිතු දා ආන්නේ වගේ දැම්මම මේ දැවිල්ලක් ගන්නෙ සද්ධර්මයේ කියනකොට දැවිල්ලයි නලියන හැබැයි එයාගේ මනස ටච් කරන්නේ නැතුව එයාගේ තුවාලෙට මේක දාන්න නැතුව අපි අර ස්පිරිතුව ගැන ලොකු කතා බහක් දේශනයක් කර කර හිටියට එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා ගන්නට ඉන්න අහගෙන ඉන්න ටිකක් දාන්න ඕන බලන්න. දැම්ම ගමන් දෙවිල්ලයි. දෙවිල්ල ගමන් දුක්ඛල දුවනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දැනගත්ත ඒ කාලේ ඔය හිටියා කොසල් රජ වගේ කෙනෙක්. ඈ කොසල් රජුරවන්ට බණ කියන්න ගියේ නෑනේ. එයාගේ මනස ටච් කරන්න ගියේ නෑ. හේතුව මේ මිනිහක ඒ ටච් කරන්න ගියොත් මේ මිනිහා කොරණ බිනක් නැති වෙනවා කියලා තේරුම් අරගෙන ඔබ ඉඳපන් හැමදාම ගොබ්බයා වගේ හෝම මම ඔබට බණ කියන්න මම අනිත් උන්ට බණ කියන්න මේ පිනක් දහමක් හරි කරගන්නවනේ කියලා හද්ද නැතුව හිටියා. ඉතින් අපිත් සමහර අය තේරුම් අරගෙන තියෙන්නේ. ඒගොල්ලෝ හැමදාම ගොබ්බයෝගේ හෝම තියන්න ඕන. ඒගොල්ලන්ගේ මනස ටච් කරන්න හොඳ නැහැ. ටච් කරොත් එහෙම කොරණ බිනත් නැති වෙනවා. ඉන්න විදියට ඔහේ හිටපියව් කියලා දීලා තියලා තේරුම් ගන්න කෙනාට තේරුම් ගන්න අනිත් අයට නැත්තම් කොරණ බිනත් නැති වෙනවනේ බණ කියන්නේ කියලා. මොකද මේක හරි දෙවිල්ලයි. සද්ධර්මයේ හරියට කිව්වොත් පින්වතුනේ බණ කියපු පිරිකර හම්බ වෙන්නේ නැහැ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. එක්කන් ගියා වාහනේ ඉන්න බස් එකේ එන්න සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. එක්කෙනෙක් කැමතුන්නේ අපි ආයි අරනවානේ. මා ඒක හම්බුරගෙන කොයි ගිහිල්ලා ඒ සද්ධර්මයේ ප්‍රකාශ කළා අපි දෙන්නටම සාමිනාන්තල දෙන්නටම පයින් එන්න සිද්ධ වුණා. හේතුව ධර්මයේ ඒ තරම් විසයි. තේනනේ දැන් වුණත් මේක පිටින් 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 හිමින් සැරේ කීකී අර ළමෙක් නලවලා බෙහෙතක් විදිනවා වගේ එයාව හුරුතල් කරලා බෙහෙතක් විදිනවා වගේ එයාට අර බෝනික්කෝ එහෙ මෙහෙ දීලා ටෙලිබෙයා දීලා සනසවල හොරෙන් හොරෙන් බෙහෙත් විදිනවා වගේ මේක අපි මේක කියන්නේ දැන් වුණත් ඍජුව ඔබට මේ ධර්මයේ දුන්නොත් පැහැදිලිව ඔබටත් මාවේ පාවෙයි. එහෙම මම මරන්නේ ඔබේ මනසනේ. ඔබේ මනසත් එක්ක ඔබ වැඩි ඡන්දයෙන් බැදී ඉන්න කෙනෙක්, මනස මරන්න ඉඩ දෙන කෙනෙක් නෙමෙයි, මනස බේර ගන්න උත්සාහ කරන කෙනෙක්. තේරුණා නේද? මාරපාක්ෂිකව ඉන්න කෙනා මාරයේ පැත්ත අරගෙන මට පහර දෙනවා මිස මගේ පැත්තට අරගෙන පැත්තට ඇවිල්ලා මාරයට පහර දෙන අය අඩුයි. ඒ නිසා මම මාරයට පහර දෙන විට ඔබටත් හැකිනම් මගේ පැත්තට ඇවිල්ලා මාරයටම පහර දෙන්න ඔබට පුළුවන් මාර පරාජය කරන්න. එහෙම නැත්නම් ඔබ මාරයේ පැත්ත අරගෙන මට පහර දුන්නොත් ඔයා මරුවා සමග වාදේම තමයි සදාකාලික. මේ ටික තේරෙනවද? දෙහිම්මයි ඉන්නේ. මම මාරයට පහර දෙනකොට ඒගොල්ලෝ ගන්නෙ මගේ පැත්ත නෙමෙයි. මාරයගේ පැත්ත ගන්න. යම් කිසි වැරද්දක් අපි විවේචනය කරනකොට යමෙක් ගන්නේ ඔව් සාවින්නාංශගේ පැත්ත අරගෙන ඒක හරියට තේරුම් අරගන්න උත්සාහ කරන්නේ නැතු වරදේම පැත්ත ගන්න. පැත්ත ගමන් එයා ඉතින් ඒ පැත්තටම යනවා. ඉතින් පස්සේ කියන කාලයක් ගියාම අපිට පස්සේ තමයි තේරෙන්නේ කියනවා. කල් ගිහිල්ලා තේරෙන්නේ කියනවා. ඒකනේ සමහර දෙමව්පියන්ගේ කියමන අහන්න නැතුව නොමග ගියපු පුතුන්ට කාලයක් ගිහිල්ලා එහෙම නැත්තම් දූවරුන්ට සිද්ධ වෙලා තියෙන මොකද? කාලයක් ගියාට පස්සේ තමයි ඒක තමයි අම්මේ දැන් තමයි තේරෙන්නේ. එහෙනම් ඉතින් උඹලාව ගෑවන දුක් විඳ බම් බලලෝ කියලා මේ ඒවම ඉතින් ඉන්න කරන්නේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේ මිනිස්සුන්ට කල් ගිහිල්ලා තේරෙන්නේ. සත් එතකොට ඉතින් වෙලා ඉතරයි. දේශපාලනෙත් ඒකනේ. ඒගොල්ලන්ට දීර්ඝ කාලීනව යමක් දකින්න බෑ. අපි දීලා බලමු. මෙයාට දෙකක් දීලා බලමු. මෙයාට හයක් දීලා බලමු. මේ ලෝක මේ රටේ මිනිස්සු මේ ගගේ ගැඹුර බලන්න කකුල දාලා කෝටෙන් යනවා නේ බලන්නේ කකුල දහලා බලන්නේ කෙලින්ම බැලලා බලන්නේ ගගේ ගැඹුර. එතකොට මිනිහා ගිලිලා මැරිලා ඉවරයි. නවනමදි බව. ප්‍රඥාහීන භාවය. ධර්මයේ මේ තුල අපි යම් යම් දේවල් ප්‍රකාශ කරාම අරියතුන් වහන්සේ වැඩ ඉන්න ස්වභාවය පුතඥයත් ඒ වැඩේ කරන්න පටන් ගන්නවා. මම මේ කතාව කියලා දෙනවා හොඳට මේක තේරුම් ගන්න නැවත ජීවිතයට සම්බන්ධ කරගන්න. විදුහල්පති කෙනෙක් වන්නේ කෙසේද? විදුහල්පති කෙනෙක් මොන වගේද කියලා අහනවා. විදුහල්පති කෙනෙක් මොන වගේද කියලා අහනවා. මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. විදුහල්පති කෙනෙක් කියන්නේ මේසය හදාගත්තා, හොඳ පුටුවක් ලොකු එකක් තියාගත්තා, කම්පියුටරේ මේ පැත්තෙන් තියාගත්තා, මේ පිටිපැත්තේ කබඩ් ටිකක් තියෙනවා ෆයිල්ස් දාපු ඉස්සරහත් ෆයිල් දෙක තුනක් තියෙනවා. ඉතින් පොඩි පොඩි ඒවට අස්සන් එහෙම දවදම මේ වේවැල පොත් ඔය තියාගෙන ඉස්සරහ ළමයකේම හොදන්න රෝමක් දෙන්න. සමහර වෙලාවට AC කරලා නැත්තම් ෆෑන් එකක් හරි දාපු කාමරයකට වෙලා ඉන්න විදුහල්පති කෙනෙක්. කවුරු හරි මොඩේක් එනවා. මොඩේක් ඇවිල්ලා ඉවරලා මිනිහත් තේරුම් ගන්නවා විදුහල්පති කෙනෙක් එනවා කියන්නේ මෙන්න මේ වපසරේ හදා ගැනීම කියලා. එයා කල්පනා කළොත් එයා ගෙදර ගිහිල්ලා මේසයක් හදාගෙන කබඩ් ටිකක් පිටිපස්සෙන් තියාගෙන ෆයිල් කවර් එකක් තියාගෙන වේවල කොයි බෙල්ලෙකුත් තියාගෙන කම්පියුටරේකුත් තියාගෙන මෙහෙම ඉන්නවා. මං අහන්නේ එයා විදුහල්පතිද? ඒ වගේ රහතන් වහන්සේ මොනවද? රහතන් වහන්සේ මුකුත් හිතන්නේ නැහැ. රහතන් වහන්සේට සිතුවිලි පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ඔහේ ශාන්තව ඉන්නවා. මුකුත් ගණන් ගන්නේ නැහැ. කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. කිසි දෙයකට ආසාවක් ඇති වෙන්නේ නැහැ කියන මෙන්න මේ රටාව එයත් තේරුම් අරගෙන මේක ඉගෙනගෙන මොඩ මිනිස්සයා ගෙදර ගිහිල්ලා එයත් ඉන්නවා රහතන් වහන්සේ වගේ. මුකුත් ගණන් ගන්නේ නැහැ. කිසි දෙයකට ආස වෙන්නේ නැහැ. මේ මොකද කියලා සිතුවේලි මුකුත් එන්නේ නැහැ. ගණන් ගන්න නැති පිළිගන්නේ නැති මට්ටමක මෙහෙම හදා ගන්න. හරියදර විදුහල්පති අනුකරණය කරපු මෝඩෙක් හා සමානයි. විදුහල්පති සැබෑ විදුහල්පති එයා ඉදින් දෙවිලා තියෙන ස්වභාවය අනුකරණය කරපු මෝඩයා අතන ගිහින් කරන්නේ රඟපෑම. එයා විදුහල්පති කවදාවත් වේද වෙන්නේ නැහැ. වෙනම ක්‍රියාවලියක් තමයි විදුහල්පති වෙන්න තියෙන්නේ. එයා පාසලට ඇතුල් වෙලා පාසලේ ඉගෙනගෙන ගිහිල්ලා ඉවර වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ගුරුකුණ විද්‍යාලවලට ගිහිල්ලා ඊට පස්සේ ගුරුවරයෙක් හැටියට කටයුතු කළා. එහෙම ඇවිල්ලා තමයි එයා විදුහල්පති වෙන්නේ. ඒ නිසා කිසි වෙලාවක රහතුන්ගේ පැවැත්ම අනුකරණය කළ නිවන් දකින්න ඊට සම්බන්ධ වෙන්න බෑ කියන එක කරුණාකරලා වටහා ගන්න ඕන. මේ රහතන් වහන්සේගේ පැවැත්ම මේකයි කියලා කිව්වහම ඒක කරන්න යනවා. ඒක කරන්න යන්න එපා. ඔබේ අදාළ වැඩි ඔබ කරන්න. ඒ නිසා රහතන් වහන්සේලාගේ පැවැත්ම මේකයි කියලා ඒක තමා තුළ මේ අස්වාභාවික ලෙස ගොඩනගන්න උත්සාහ කළාට කවදාවත් ඒ දේ ගොඩනගන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න මහන්සි වෙන්න. ධර්මයේ හොලින් ගලප ගන්න මහන්සි වෙන්න. හරි අමාරුයි නේ. ඔව්. පින්නතුනි මේක කොච්චර තේරෙන්නේ නැද්ද කියනවනම් මම ඔළුවෙන් හිටගෙනත් මේක ඇහුවා තේරුම් ගන්න. මේක මම කියලා තියෙනවා ආව ගන්න නාවක්. මොකද කාලයක් අහනවා මට තේරෙන්නෙම නෑ මේක. පස්සේ මට හිතුණා මොලේට ලේ මදි ඇති කියලා. ටිකක් මොලේට ලේ එහෙම බැද්දහම නිකම් මේ සුපර් කල්පනා ශක්තිය වැඩි වෙනවා මේ කියලා ඉවරලො. එක්ක ඇඳේ ඉනගෙන ඔළුව පල්ලේ හරි දාලා බලහම නැත්තම් ඔළුවෙන් හිටගෙන අහනවා. ඔළුවෙන් හිටගන්න කියලා බෙල්ල කඩා ගන්න එක මේ අඩුම ධර්මයේ ඒ වගේ හරි එච්චර කැපවීම අපි කළා මේක තේරුම් ගන්න. ඇටෙන්න අවබෝධ කරගන්න. සම්මර්ෂණ ඥානයකින් විදර්ශනා ප්‍රඥාවකින්ම තමයි සත්‍ය අවබෝධ කරගන්න. ඔබ මේක අහන්න ඕන මේ මොනවා හරි ප්‍රතිපදාවක ඉඳගෙන නෙමෙයි. විමසන්න ඕනේ. එතකොට විමසන්න ඕනත් වෙනකොට මෙතන මමත්වයේ ඇති වෙනව නේද? ඒ කියන්නේ බබා හම්බෙන්න කලින් ගේන්දරේ හදලා ඉවරයි. ඒ කියන්නේ අර රහතන් වහන්සේට යාට අර මේ එන්නත් කරගන්න හදන ඉක්මනින්ම රහතන් වහන්සේගේ ස්වභාවය මෙතනම තියෙන්න ඕනේ. එතකොට මේ කෙනෙක් අහුවොත් දැන් එතකොට මේ විදුහල්පතිගේ ලක්ෂණ නැහැනේ ඉස්කෝලේ යනකොට. විදුහල්පතිගේ ඇඳුමක් නැහැ, විදුහල්පතිගේ මේසෙත් නැහැ, විදුහල්පතිගේ කම්පියුටරෙත් නැහැ, විදුහල්පතිගේ AC එකක් නැහැ, ටයි කෝටුත් නැහැ, මුකුත් නැහැ. අර අහන ඉතන නිකන් මේ නෑ නේද විදුහල්පතිගේ ලක්ෂණ නැහැනේ. ඉස්කෝලේ යන ළමයලා විදුහල්පතිගේ ලක්ෂණ නැහැ. විශ්වවිද්‍යාලේ ඉන්නකොට නැහැ විදුහල්පතිගේ ලක්ෂණ නැහැ. ගුරුකුණු නැහැ. ගුරුවරයෙක් හැටියට උගන්නද්දී මේ විදුහල්පතිගේ ලක්ෂණ නැහැ. ඒසාර මෝඩ වැඩේ කරන්න එපා. අර විදුහල්පතිගේ ලක්ෂණ ටික හොයන්න එපා. ඔබ විදර්ශනා කරන වෙලාවේ පොරුවේ ඉඳි බලාපොරොත්තු වෙන්න එපා. අර ෂේම භූමියක තියෙන සැහැල්ලුව සහනත. ඒ නිසා මේ රහතන් වහන්සේලාගේ ගුණය ස්වාභාවික ලෙස එන්නත් කරගන්න උත්සාහ කරන්න එපා. ඇතුල් කරගන්න උත්සාහ කරන්න එපා. ඒකයි වෙලා තියෙන්නේ. දැන් චංචා ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා ධර්මය ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා? විශේෂ කාර්යයක් නැත, කළ යුතු කාර්යයක් නැත. සිහිනුව අවදි කර ගැනීම පමණයි පවතින්නේ. කියලා කිව්වහම කෙලින්ම ගන්නෝ හෙඩ් එකෙන්ම අල්ලලා. අනේ නෑ, අපිට කරන්නත් තියෙන විශේෂ කාර්යයක් නේද? සීනෝන බවත් නැති. පුළුවන්. බෑ. එනිසා කරුණා කරලා තමන් හරියටම තේරුම් ගන්න තමන් කළ යුතු කාර්යය, කළ යුතු මුල බදාග පිළිවෙත ගලප ගන්න. තමාගේ තමා ඉන්න තැනට කොටස තේරුම් කරගන්න. අර උත්මයේ ඒ කියන්නේ වෙන පරාසයක් ගැන ඉහළ තැන. ඒ ගැන මම හිතන් තව මට කල් තියෙනවා. දැන් මං ඉන්න තැන කොතනද? වැදගත් වෙන්නේ උන්වහන්සේලා හිටපු තැන තමා තුළ මවා ගන්න නෙමෙයි, තමා ඉන්න තැනේ තමන් ඉහළට ගමන් කරන්න. හැමතිස්සෙම අගුණ දුර්වලකම් දුරු කරන්න ඕන. ගුණ ධර්ම වැඩෙන්න ඕන. ජීවිතේ ධර්මයේ අඩුවක් හොයන කෙනෙක් නෙමේ, මොනවා හරි බණපදයකින් ජීවිතේට නිවැරදි කරගන්න, ජීවිතේ හදාගන්න, මනස හදාගන්න, දෘෂ්ටි ඍජු කරගන්න, නිවැරදි කරගන්න දහම් කරුණක් හොයමින් ඉන්න ඕන. ගල්ගෙඩියකින් කවුරු හරි පහර දුන්නොත් ඒ ගල්ගෙඩිය අතට අරගෙන කල්පනා කරන්න ඕන, මට මේකෙන් කරන්න පුළුවන් නිර්මාණශීලී වැඩේ මොකද්ද කියලා. ඒකත් මගේ අදිතාලමට ප්‍රයෝජන වෙයි කියලා හිතන්න ඕන. ඒ වගේ කෙනෙක් වෙන්න ඕන. හේව නැතුව එහෙම නැති පිරිසක් ඉන්නවනේ. මේ මේ ගල්ගෙඩියක් නෙමෙයි, මල් වට්ටියක් දුන්නත් ඒක ඇද හොයනවා. එම හොයන්න හොඳ නැහැ. අපිට එහෙම මිනිස්සු හම්බෙනවා ටිකක් ළඟින් ආශ්‍රය කළාම හිමින් හොයන්නේ කුණු. කතා බහ කරගෙන යද්දි හොයන්නේ කුණු. ටික වෙලාවක් ඉඳලා අහනවා. මොකක් හරි කුණු ගොඩක් ගැන අහනවා. ඒ අහල අවුස්සල කුණු එකතු කරන්නේ මොකටද? එකක් ගියාත්මේ කබරේගේ ගතිය. එහෙම නැත්නම් ලබනාත්මේ කබරේ වීමේ ගතිය. එහෙම නැත්නම් මේ ආත්මේ කබරේ. ටිකක් දුරේ ඉඳලා අහනවා. මේ හාමුදුරුවන්ගෙන් වුණත් අහනවා සමහරලාට. ඔහොම ටික වෙලාවක් ඉඳලා කතා කර කර අහනවා. හාමුදුරුවන්ට ඒ කාලේ කෙල්ලෝ කීයක් විතර හිටියද? මම කොයිදින් දුසින් පහක් හයක් විතර. ඉතින් සිද්ධාර්ථ කුමාරයට 500ක් හිටියා නම් මට 200ක් හිටියම් මොකද කියනවා නේද? මොකද අර කුණු හොයන්නේ? කුණු හොයන්නේ මොකටද? අනාගත තුවක්කුවට පතුරන් හොයා ගන්නවා. මෙයාට කපන්න ඕන තැනදී කපන්න, හෙලා දකින්න ඕන දේ හෙලා දකින්න, ගරහන්න ඕන තැනදී ගරහන්න, වට්ටන්න ඕන තැනදී වට්ටන්න හොයනවා. එහෙම නැත්තම් බොහොම මිත්‍රශීලී විදියට ඉවරලා අර ගැහෙනවායක් තියෙනවා, පිරිමේයක් තියෙනවා, කොයි කවුරුත් තියෙනවා. එහෙම කුණු හොයන් නැති කෙනෙක් වෙන්න ඕන ඔබ. එක දෙක තමයි අර කුණු හොයන කබරයන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. තේරුණානේ? කොටස් දෙකම කරන්න ඕන. හොයාගෙන ගිහින් මොකද කරන්නේ? අර අවශ්‍ය දැන්නේ පාවිතා කරන්න, ඒ තුවක්කුවට පතුරන් හොයන්නේ. ඒ පුජ්‍යලෝ කබරය හැටියට දකින්න ඕන. එහෙම ඉන්නවා මිනිස්සු ඉන්න ටිකක් වෙලා ඒක කුණු හොයන්නේ. ඉතින් මම කල්පනා කරනවා මේ කබරයම් පුදුම කබරේක්. මේ මිනිස්සයට බැරිද? දැන් අපි ළඟට ඇවිල්ලත් මේ ගහේ මල් හොයන්නේ නැතුව කටු හොයන්නේ. අපි දැන් රෝස මලකට ආස කරා, මේක සම්පූර්ණ කටු අමතක කරනවානේ. බොහොම ආදරණීය පරිත්‍යාගයක් නේ රෝස මලක් ගෙනෙල්ල දෙන එක. එතකොට ඒ කටුව අමතක කරලා මලේ ලස්සන බලන්න යා. මලේ සුවඳ බලන්න. ඒ නිසා ඔබ මලේ සුවඳ බලන කෙනෙක් වෙන්න කටු හොයන්න නැතුව කුණු හොයන්න නැතුව. ඒක මොන ජීවිතේ කොතනත් එහෙමයි. අර උඩු රැවුලක් සහිත කැස්බෑවෙක් හොයනවා වගේ කියනවා 100ට 100ක් නෙවැරදි ගුරුවරයෙක් හොයනවායි කියන එක. එහෙම කියන චංචා හඳුරු. උඩු රැවුලක් සහිත රැවුලක් තියෙනවද කැස්බෑවට? රැවුලක් නැහැ. අර මෝදු සිංහයරද කොයිද නම් තියෙනවා. කැස්බෑවට එහෙම රැවුලක් නැහැ. ඉතින් උඩු රැවුලක් තියන්න කැස්බෑවට මෙතන මේක නැහැ. තියෙන උලනේ. කැස්බෑව දැකලා තියෙනනේ. උලක් තියෙන්නේ. එතකොට මේ උඩු රැවුලක් කිසිසේත්ම හැදෙන්නේ නැහැ. මොකද උඩු රැවුලක් හැදෙන්න තැනක්වත් නැහැ. මේ මේ උඩ රැවුල තියෙන මේ පොයින්ට් එක නැහැ යාට. ඉතින් තනිකර උලක් තියෙන්නේ. නෑ ඒ වගේ උලක් ඉස්සරහට තියෙන්නේ. ඉතින් ඒ නිසා උඩු රැවුලක් තියෙන කැස්බෑවෙක් හොයන්න හොයනෝ වගේ තමයි ඔය කිසිත් අඩුවක් පාඩුවක් නැති කෙනෙක් හොයන්න ගියොත්. මේ කියන්නේ කුණු මොකාක් හරි කුණක් හොයලා ඉවර වෙලා ඒකේ දොසක් දකින්නවාමයි. මේ පාපිෂ්ඨ පාපතර මිනිස්සයා බුදුහාමුදුරන්ගෙත් අඩු දකින්න. බුදුහාමුදුරන්ගෙ අඩුපාඩු දැක්කේ නැද්ද? දැකපයි හිටියා. ඒක වෙනම කට්‍යක් හිටියා. බුදුන් දැකපු අය වෙනම හිටියා. බුදුහාමුදුරන්ගෙ අඩුපාඩු දැකපු අය වෙනම හිටියා. මොකද තමන්ට ධර්මයේ ඕන නම් තමන් හරි දේ හොයන්න මහන්සි වෙන කෙනෙක් වෙන්න ඕන. කුණු හොයන කෙනෙක් වෙන්න එපා. නිලමැස්සෙකුට මල්වත්තක කුණු ගොඩක් හොයාගන්න පුළුවන්. ඔබ මල්වත්තක කුණු ගොඩක් හොයන කෙනෙක්ද? සමනලේකුට කුණු ගොඩක මල් ගහක් හොයාගන්නත් පුළුවන්. ඔබ කුණු ගොඩක වුණත් මල් ගහක් හොයාගන්නත් පුළුවන්. මල්වත්තක වුණත් මල් දකින්න පුළුවන්. කෙනෙක්ද කියලා බලන්න ඔබේ ප්‍රඥාව. ඒකයි වැදගත්. කුණු හෙව්වොත් ඔබේ මනසේ කුණු එකතු වෙනවා. ධර්මයේ හෙව්වොත්, මල් හෙව්වොත්, හරි දේ හෙව්වොත් ඔබේ මනසේ හරි දේ පෝෂණය වෙනවා. සිතුවිලි හංගන්න එපා, ඉස්සරහට ගන්න ඕන. ඇත්ත වසන් කරන්න එපා. හංගන්නපා. ඒක තමයි වැදගත්. තමන්ගේ තියෙන සැබෑ ස්වરૂප පැත්තකට දාලි වෙලා අමුතුම වෙන දැන් පන්සලට එනකොට අර සැබෑ தත්ත්වය වෙනස් කරලා ඉවරලා එයා හරිගස්ස ගන්න වෙනවම චරිතයක්. හැලේ ඉන්නෝ පන්සලේ චරිතෙට. ඒ වගේ තමන් ධර්මයේ අහන්න ලෑස්ති වෙනකොට තමන්ගේ මනසේ තියෙන සැබෑ தත්ත්වය ඉස්සරහට අරගෙන ඒව එකින් එක નિවැරදි කරන්නේ නැතුව අර අඩුපාඩුකම් තියෙන කොටස පැත්තකට දාලි වෙලා වෙනම උපාසකය බණ අහගෙන ඉන්නවා. එහෙම වැඩන්නේ උපාසකය නෙමෙයි බණ අහන්න ඕන. අඟුලිමාල ආලවක පාතකය නෙමෙයි බණ අහන්න ඕන. ඔබ ළඟ ඉන්න ආලවකයා ඉස්සරහට අරගෙන එයා බණ අස්වන්න ඕන. ඔබේ නෙවැරදි මනසට නෙමෙයි ධර්මය දෙන්න ඕන, වැරදි මනසට. ඔබට ඒක තේරුණාද? නෙවැරදි මනස කොහොමද නෙවැරදීනේ? තේරෙන්නේ? වැරදි මනසයි ඉස්සරහට ගන්න. එයා තමයි දාන්න ඕන මෙන්න වැරදි මනස. මෙයාවයි හදන්න ඕන. දැන් උපදේශයක් ගෙන්න දෙන්න යන්නේ ගෙදර ඉන්න දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනාගේ නරකම එක්කෙනෙක් කරගෙන ගිහිල්ලාද උපදේශයක් දීලා එයා හදන්නේ? එහෙම නැත්නම් හොඳ කෙනෙක් කන් ගිහිල්ලාද? හොඳ කෙනා නෙමෙයි, නරකම එක්කෙනෙක් කන් යන්න ඕන. එතකොට ඉගෙන ගන්න පුළුවන් කෙනා ගිහිල්ලා උගන්නන එක නෙමෙයි, ඉගෙන ගන්න බැරි කෙනාට ගිහිල්ලා එයාට වැඩිපුර පන්ති දාලා උගන්වන්න ඕන. ඒ වගේ ඔබේ දුර්වලම මනස තමයි ඉස්සරහට ගන්න ඕන, අරගෙන උගන්වන්න ඕන, කියා දෙන්න. යම් දොසක් තියෙනවනේ ඒ දොස තදින් අල්ලගන්න එපා. ඒ දොස බුරුල් කරන්න. දොස තදින් ගන්න එපා. උපාදානය කියන්නේ අත් නොහැර අල්ලා ගන්නා ස්වභාවය, අතහරින්නට තේරෙන්නේවත් නැති අන්දමට අල්ලා ගන්නා ස්වභාවය ඇති වෙනවා. කුමකද මේ එළබගන්නේ? රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංඛාරයේ, විඥානයේ එළඹ ගන්නවා. මේවා දැඩි අල්ලගැනීම කරනවා. අල්ලගෙන කියන ඊට පස්සේ මට මෙන්න මෙවැනි ස්වභාවයක් මගේ මනසේ පවතිනවා පවතිනවා කියලා කියනවා. ඒ පවතිනවා කියලා කියන්නේ පවතින දේම Taman තදින්ම අල්ලගෙන ඒක බුරුල් කරලා නැහැ. වයර් එකක් තදින් අල්ලගෙන යා කෑ ගහනවා මට කරන්ට් එක වදිනවායි කියලා. දියට බහලා යා කෑ ගහනවා මට හරි හීතලයි කියලා. ගිනිමැලයක් මැද පැනලා කියනවා මාව හරියට පිච්චෙනවායි කියලා. පිච්චෙනවට විසඳුම කිනිමැලෙන් ඉවත් වීමයි කියලා එයා දැනගන්න ඕනයි. මහණෙනි යමක් ඔබට දුක දේද ඔබ ඒක අත්හරින්න. දුක් නොදෙන දෙයක් ලෝකේ තිබෙනවාද? දුක්ඛෝ පටිච්චිතෝ ලෝකෝ. ලෝකය පිහිටලා දෙන්නේ දුක මත. දුක් නොදෙන දෙයක් නැහැ ජීවිතේ. ඔබේ දරුවෝ ඔබට දුක් දෙනවා, ඔබේ බිරිඳ ඔබට දුක් දෙනවා, ඔබේ ස්වාමියා ඔබට දුක් දෙනවා, ඔබේ යහළුවෝ ඔබට දුක් දෙනවා, මව්පියෝ ඔබට දුක් දෙනවා, දේපල ඔබට දුක් දෙනවා, හැම දෙම ලෝකේ දුක් දෙනවා අවසානයේ. දෙන්නේද? දුකක් දෙනවා. සැප දෙන්නේ දැප දෙයක් නැහැ. ලෝකේ පීඩලා දෙන්නේ අවසානයේ නතර වෙන්නේ 0 එකට ගිහිල්ලා, බිඳුවට ගිහිල්ලා, දුකට ගිහිල්ලා. හැම දෙයක්ම බිඳුවට ගණන් හැදෙනවා. අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම ඔක්කොම කරගෙන ගියාට ජීවිතේ අවසානේ මොකද්ද? උත්තරේ බිඳුවයි. වෙන ගානක් නැහැ. ඔක්කොටම එනවා ඔය ඔය බිඳුව එනවා. ජනාධිපතිත්ව උතෙන්ට එනවා, ග්‍රාම සේවකත්ව උතෙන්ට එනවා. හැම කෙනාම උතෙන්ට එනවා, නීතිඥයන් උතෙන්ට එනවා, හැම කෙනාම එනවා. බිඳුවයි. හාමුදුරුවෝ බිඳුවට ගිහිල්ලා තමයි ගාන අතර වෙන්නේ. ඉතින් ඔය ගාන බෙදා ගන්න බැරුව තමයි කට්ටිය නැහෙන්නේ. ලෝකේ ආරම්භක ඉලක්කමත් අවසාන ඉලක්කමත් බිඳුව. වැදගත් වෙන්නේ ඔබ ආරම්භයේ බිඳුවද ඉන්නේ, අවසානයේ බිඳුවද ඉන්නේ කියන එක. වේගයේ උපරිමය නිශ්චලයි කියන්නේ ඕක. තේරෙනවද? වේගයේ උපරිමය නිශ්චලයි. එදෙන්ද ලෝකේ තාම දක්ෂ වෙලා නැහැ. සාමාන්‍ය ලෝකයේ වේගයේ උපරිමයට තාම යන්න බැරිලා තියෙනවා. ආලෝකයේ වේගය ගිහිල්ලා තියෙනවා. හඬේ වේගය ගිහිල්ලා තියෙනවා. බෑ, ඒ වේගයේ උපරිමයේ නිශ්චලයි කියන එක පැහැදිලි කරන්න කියන මොගලන් මහරහතන් වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාරය මොනතරම් වේගවත්ද කියනවා. මහා පෘථිවි වටේ 7 වතාවක් ගමන් කරන්න පුළුවන් ශක්තිමත් පුරුෂයෙක් උස්කලාවක් පාත් කරන වේගය කියලා කියනවා. දැන් ඒක උත්සාහ කරන්නේ මොකද්ද කියලා දෙන්න. වේගයේ උපරිමයේ නිශ්චලයි කියන එක. හෑ උපරිමය මැක්සිමම් වේගයේ උපරිමය නිශ්චලයි. සතන් වහන්සේගේ නිශ්චලතාවය එතනින් තමයි උපදින්නේ. ධර්මය කියා දෙන එකත් ලේසි, අවබෝධ කරවන එක තමයි ලේසි. අපිට අවබෝධ කරවන්න බෑ, ඔබ අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. අපි අවබෝධ කරගන්න ගියොත් කරවන්න ගියොත් එන්නේ නිකන් ඒක විකාරයි වගේ වෙනවා. තේරෙනනේ? එළඹ ගන්න එපා. කිසිම සමාධියක කිසිම ධර්මයක එළඹ ගැනීමක් කරන්න එපා. සියලුම එළඹ ගැනීම පවු කරගෙන යන්න ඕන. පවු කරගෙන ගියාම ඔබට අනන්තය හම්බ වෙනවා. අනන්තේනොත් එහාට යන්න ඕන. ශූන්‍යත්වය හම්බ වෙනවා. ශූන්‍යත්වයෙන් එහාට යන්න ඕන. නිරෝධය හම්බ වෙනවා. නිරෝධයෙන් එහාට යන්න ඕන. නිර්වාණය හම්බ වෙනවා. නිර්වාණයෙන් එහාටත් යන්න ඕන. මාර්ගඵල හම්බ වෙනවා. මාර්ගඵල වලින් එහාටත් යන්න ඕන. සංඥා පිහිටවන්න තැනක් නෙමෙයි ඔබ හොයන්න ඕන, සංඥාව දුරු තැන. ඔබට තේරෙනවද? සංඥාව පිහිටවන්න තැනක් නෙමෙයි ඔබ හොයන්න ඕන, සංඥාව දුරු තැනක්. හුදකලා වෙන්න ඕන, තනි කඩ වෙන්න ඕන. එක බිරිඳක් දාලා ගියාම තව බිරිඳක් හොයනවා. ඒත් ඉතින් කාලයක් යනකොට අර බිරිඳ වගේම තමයි. එයාගේ ඒ බිනිදක් දාලා ගියන් තව බිනිදක් හොයනවා. ඒ බිනිදත් ඒ වගේමයි කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ දැන් ඕක තේරුම් ගත්තායි මොකද කරන්නේ? තනි කඩව ඉන්නවනේ. හුදකලා වෙනවා, තනි කඩ වෙනවා. සංඥාව පිහිටවන්න තැනක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඔය සංඥාවේ පිහිටල දෙයක් තියෙනවා නම්, පිහිටවන්න දෙයක් හොයනවා නම්, එයාගේ සංඥාව හරි වේගවත්. නතර කරගන්න බැරි සිතුවිලි දාමයක් හෝ අස්වාභාවික බවක්, අසමබරතාවයක් ඇති වෙනවා යා තුළ. වේදනාව ඇති තැනක් නෙමෙයි අපි හොයන්න ඕන, වේදනාව නැති තැනක්. අන්න එයා තමයි සත්‍ය හොයන කෙනා. රූපය ඇති තැනක් නෙමෙයි රූපේ නැති තැනක් හොයන්න ඕන. සංස්කාර ඇති තැනක් නෙමෙයි සංස්කාර නැති තැනක් හොයන්න ඕන. විඥානය ඇති තැනක් නෙමෙයි විඥානය නැති තැනක් හොයන්න ඕන. ආන්න එයා මේ සත්‍ය ප්‍රකට කරනවා. ආන්න ඒ කෙනා මේ සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ සත්‍යයටපත් වෙනවා. ඉතින් මේක නුවණින් තේරුම් ගන්න බැරි වෙච්ච අය හිතනවා මේක නම් අපිට තේරුම් ගන්න අමාරුයි. ඊට පස්සේ ඉතින් ගොඩාක් ඉතින් බුද්ධිය සරලයි නම් අපි මොනව කරන්නද? ඒගොල්ලන්ට තියෙන්නේ මොනව හරි සරල භාවනාවක් දීලා මෙනෙහි කර කර ඉන්න කියන්න තමයි. වෙන කරන්න දෙයක් නැහැ නේ. තේරෙන්නේ නැත්තම් මක් කරන්නද? ඒ සුද්ධන්ට ලොකු භාවනාවක් නෙමෙයි ලොකු මෙඩිටේෂන් කියලා දුන්නට දෙන්නේ බොහොම සරල දේවල්. උඩට උස්ම ගන්නකොට 1 කියනවා, පහළට දානකොට 2 කියනවා. 1 2 කිය කියා ඉන්නවා. ඉතින් ඒකෙන් පොඩි රිලැක්ස් එකක් දැනෙනවා. සුද්ධ ඕම හිටියට මාර පීඩණයෙන් ඉන්න, මාර මාන උද්දච්ච කමෙන් ඉන්න જાතියන්නේ හැම දෙයකටම sorry excuse me කියලා කියනවා. පොඩ්ඩ වැරදෙන්න ඕනේ. ඔය යකා වගේ යකට පයින් යකු වගේ ඒ තරම් සරයි. නීතිය නම් නීතිය, රාජකාරිය නම් රාජකාරිය. අදාළ නැත්නම් අදාළ නැහැ. ඒක මට අදාළ නැහැ කිව්වා. ශබ්ද නැතුව හිටියා. හොඳ අයත් ඉන්නවා. ඒ නිසා අපි ඕක තේරුම් ගන්න ඕනේ. ඊට පොඩි රිලැක්ස් එකක් දානවා මිතර. ආන්න ධර්මය ආන්න ෂෝ. ඒ විශිෂ්ට ප්‍රඥාවට එන්නේ ඊට වැඩි දාර්ශනික නෝනක් ඔබ තුල ඇති වෙන්න ඕන. ඉතින් මේ නිර්වාණය නැමැති සොරය ලබා ගන්න ඔබ අතිශයින්ම පුහුණුවටපත් වෙන්න ඕන. පුළුවන් ද දැන් වීණාවක් ගත්තාම කාට හරි අර ටයිටැනික් එකේ අනුවාදනය වීණාවෙන් ගහන්න? ඒක ගහන්නෙත් වීණාවෙන්. මේ ඔබේ ගෙදර තියෙන්නෙත්, ඔය කඩේ තියෙන්නෙත් ඒ වීණාව තමයි තියෙන්නේ. අරකට පොඩ්ඩක් අතුල්ලලා බලන්න ඔය අනුවාදනය අල්ලන්න. හරි ලස්සන අනුවාදනයක්නේ තියෙන්නේ නේද? ටයිටැනික් බලලා නේද? අන්ත ගැනලා පෙන්න නැහැ දීවත්. ඉතින් කෙනෙක් හිතන්න බුල මුපේ විතරක් තියෙන ඒ වුණාට අර ටයිටැනික් එකේ ගහනවා වගේ වදින්නේ නැහැ. වීණාව තියෙනවා තම ස්වරේ මතු කරගන්න බැරි වෙයි. ධර්මයේ තියෙනවා. ඒ තත්ුණ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ටික තමයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධේ නිදහස් වීම තමයි තියෙන්නේ. අමුතු බණක් නෑ. කොච්චර කිව්වත් ඔච්චරයි. මොන සූත්‍රේ කතා කළත් ඔච්චරයි. ඕකේ නිදහස් වෙන කෙනා තමයි නියම ශ්‍රමණයා. කියලා පැහැදිලි කරන එක සූත්‍රයක. තව සූත්‍රයක තවත් ආකාරයකට පැහැදිලි කරනවා. තවත් සූත්‍රයක ඕක තව ආකාරයකට පැහැදිලි කරනවා. ලෝතුරා බුදු කෙනෙක් මුළු ජීවිත කතාවම තුරම දේශනා කරන්නේ මේ ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංග මාර්ගය, චතුරාර්ය සත්‍ය, පංච උපාදාන ස්කන්ධය ගැන කොච්චර සූත්‍ර දේශනා කරත් ඔක අමුතු අයට තමයි තේින්නේ මේ අනේ සූත්‍රයේ සූත්‍රය හරි හරි වෙනස් කියලා. බලන කෙනාට වෙන එකම තමයි තියෙන්නේ. ඇයි? දැන් මිනිස්සෙගේ ඉන්ද්‍රියන් ගැන කතා කරනවා. මොන සූත්‍රයෙන් කතා කරත් ඉන්ද්‍රියන් පහයි මනසයි විතර මේ සය ඉන්ද්‍රිය පිළිබඳව පමණයි කතා කරන්නේ. මොකද ඉන්ද්‍රියන් හතක් ගැන කතා කරන්නේ. තියෙන්නේ එච්චරයි. ඊට වැඩි කතා කරන්න බෑ. ඒ තුල අවබෝධයට පත් වීමයි අපහසු. ඒ ඉක්මවා යෑමයි අපහසු. එනිසා තමන්ගේ මනසේ වටපිටාව හොඳට ශක්තිමත් කරගෙන එන්න ඕන. මේ දෙන ධර්මයේ සියල්ල අරගෙන යන්න. ධර්මයේ බැරල් එකක් දෙනවා. නමුත් අරන් යන්න එන්නේ අවුන්සෙ කුප්පියක් අරන් එන්නේ. ඉතින් අවුන්සයක් තමන්ගේ ඇතුළට වැටෙනවා බැරල් එකම අපතේ. ඈ ධර්මයේ ටොන් එකක් තියෙනවා අර යන්න අරගෙන එන්නේ හෑන්ඩ් බෑග් එක විතරයි. ඒ නිසා තමන් අරගෙන එන ලොකු මල්ලක් ලොකු බවුසරයක් අරගෙන යන්න ධර්මයේ වැටිලා තව මට මදි කියලා හිතෙන මට්ටමට එකක් අරගෙන එන්න අන්න ඒ ඇයිට තමයි ධර්මයේ දෙන්න පුළුවන්. ඔබ හොඳ බවුසරයක් අරන් આવොත් මම බවුසරයක් දෙන්නම් ධර්මයේ. අවුන්සි කුප්පියක් අරගෙන ඇවිල්ලා මගෙන් ඉල්ලන්න එපා බවුසරයක් මට දෙන්න කියලා. ඔබට හේතුව දෙන්නේ කොහොමද? මල්ලාගෙන ආවද? දැන් සමහර තැන් වලට ගියාම හමුදුර හොඳට බන කියයි. දැන් කට්ටිය කියන ඕස්ට්‍රේලියාවට ගියාම හමුදුර හරි හොඳට කියනවනේ මීටත් වැඩිය හොඳ. එහෙ තියෙන්නේ නැති දරල ටිකක්. මේ මිනිස්සු හදිස්සියේ හමුදුර හැමදාම නැහැ. ටික දවසයි ඉන්නේ උන්වහන්සේගේ ඒ ටික අහගන්න ඕන. මටත් ටික දවසයි ඉන්නේ. ඒ දවස් ටිකට කියන්න ඕන දේවල් ටික ඔක්කොම කියලා දාන්නත් ඕන. දෙපැත්තම ශක්තිමත් වෙනවා. ගැළපෙනවා කියන්න ඕන ටික කියලා දාන්න. බෞසරයක් දුන්නාම බෞසරය ගන්න, බැරල් එකක් දුන්නාම බැරල් එකක් ගන්න ශක්තිමත් පුජ්‍යලයක් ඉන්නවා. දරා ගන්න පුජ්‍යලයක් ඉන්නවා. එතකොට ශ්‍රේෂ්ඨ ධර්මයක් කියනවා. ඔබ එන්න බෞසරයක් බවට පරිවර්තනය වෙලා බෞසරය ගෙනියන්න දෙන්න ධර්මය. ඒ කියන්නේ කැපැසිටි එක වැඩි වෙන්න ඕන. දැන් සමහර පෙන් ඩ්‍රයිව් අරගෙන එනෝනේ දේශනා දායන්න. දේශනා දිනන සාමාන්‍ය GB 50ක 40ක විතර දේශනා ටිකක් තියෙනවා. මේ වෙන්න අරගෙන 4GB විතර අරන් යනවා. ඉතින් ටිකයි දාලා දෙන්න. මොලෙත් එහෙමයි. ධර්මයත් එහෙමයි. ගුණයත් එහෙමයි. තමා තුළ ඒකට අවශ්‍ය කරන අර අවකාශය. ප්‍රමාණවත් නොවේද? එතන ධර්මයේ වැටෙන්නේ. කමක් නැහැ. අවුන්සේ අවුන්සේ හරි ගෙදර ගෙනියන්න. ගිනිල් එකතු කරගත්තොත් අවුන්සයක් හරි ඔබට ලැබුණා කර්මය. නැත්තම් ඒ අවුන්සෙත් නෑ. තමන්ගේ කුණු මල්ල කර තියාගෙන ධර්මය හොයලා හොයාගන්න බෑ. වෙස්සන්තර කෙනෙක් පිටින් හොයන්න බෑ. තමා වෙස්සන්තර බවට පත් වෙන්න ඕන. බුදු කෙනෙක් ඇහෙන් දකින්න බෑ. තමන් බුදු බවට පත් වෙන තුරු බුදු කෙනෙක් දකින්නේ බුදු කෙනෙක්. දොර හතන් වහන්සේලා බුදු නෙමෙයිද? වහන්සේලා බුදුවරු අනුබුදුවරුනේ නේද? අනුබුදුවරු නෙමෙයිද? එතකොට බුදු කෙනෙක් දකින්නේ බුදු කෙනෙක්. මාර්ගඵලලාභී කෙනෙක් දකින්නේ මාර්ගඵලලාභී කෙනෙක්. දාර්ශනිකයෙක් දකින්නේ දාර්ශනිකයෙක්. මහාචාර්යවරයෙක් දකින්නේ තව මහාචාර්යවරයෙක් හෝ ඒ සමාන කෙනෙක් හෝ ඒකට ලං වෙන කෙනෙක්. දැන් අපි මහාචාර්යවරු එහෙම ඉන්න බස්වල එහෙම යන බස් කන්ඩක්ටර්ට තව කෑල්ලක් විතරයි. ඔය අංකල් නගින්න ඉක්මනින් නගින්න අංකල් කියලා කිව්වා. ඒ මහාචාර්යවරයෙක් කියන්නේ එයාට වැදගත් නැහැ ඒක. ඉස්සරහා හෝල් එකේ බහින්නේ ඒ ගාන දුන්න එච්චරයි. එතකොට එයාගේ වැදගත්කම තියෙන්නේ ඒ වගේ කෙනෙකුට විතරයි. කර්මනේ ඒ වගේ තමයි. ධර්මය අවබෝධ වෙච්ච සාමීන් වහන්සේ කෙනෙක්ගේ වටිනකම තියෙන්නේ ධර්මය හොයාගෙන යන කෙනෙකුට විතරයි. ඉතින් මේ රට කියලා කියන්නේ මේ ධර්ම අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කියන මතයක් තිබිච්ච රටක් නෙමේ. මේ පින්දහම් කරලා දිව්‍ය ලෝකේ යන්න සුගතියේ යන්න ඕනේ කියලා හිතාගෙන හිටපු රටක්. ඒකත් හරියට කරපු පිරිසක් නෙමේ. බෞද්ධයන්ට මානසික ආතති වැඩියයි. බෞද්ධය අනිත් අයට වඩා සියදිවි හානි කරගන්න ස්වභාවයන් වලට පෙළඹෙන්නේ ඇයි? රහස දන්නවා. දැන් අනිත් මිනිස්සු කොච්චර පව් හරේ මෙහෙ කළත් ඩිංගක් මෙලොවට හරි නිකන් හැපි මූඩ් එකේ ඉන්නවනේ නේද? අර මසුත් කනෝ, මේ මසුත් කනෝ, සත්තුත් මරනෝ, බුරුත් කියනෝ, හොරවැල දාන් කරනෝ, ඔක්කොමත් කරනවා. නිකන් බැලු බැලමට හැපි මූඩ් එකේ ඉන්නවා. ඇයි? බෞද්ධයන්ට මානසික ආතති වැඩි. බෞද්ධයෙක් කියලා කියන්නේ මේ වැරදි කියන දේවල් ගොඩාක් ඔළුවේ දාගත්ත කෙනෙක්. අරකත් වැරදි, මේකත් වැරදි, හරමත් වැරදි, මෙහෙමත් වැරදි. මෙහෙම කරොත් මෙහිකටත් අහු වෙනවා, මෙහෙම කරොත් මේකටත් අහු වෙනවා. බන කිව්වත් හොඳ නැහැ. හල්ලි වැඩිපුර තිබුණත් හොඳ නැහැ, නැතුවත් හොඳ නැහැ, තිබුණත් හොඳ නැහැ. ලස්සන කිව්වත් හොඳ නැහැ, කැතට කිව්වත් හොඳ නැහැ, නොකිය කිව්වත් හිටියත් හොඳ නැහැ. ඇත්තටම බෞද්ධ සමාජයේ බැනුම් ගහන්න නැතුව කරන්න පුළුවන් එකම දේ තමයි මේ දොර වහගෙන නිදාගන්න එක. එතකොට හොඳට කොටයක් තියලා නිදාගන්න එක ඇරෙන්න. අනිත් ඕනම දෙයක් වැරදි. ඒ නිසා අපි වැඩියෙන්ම පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? හොරෙන් කරන්න. ඔක්කොම හොරෙන්. සිගරට් එක බොන්නේ හොරෙන්. අඩිය ගහන්නේ හොරෙන්. ඔක්කොම හොරෙන්. හාමුදුරුවරුත් කරන හරියක් කරන්නේ හොරෙන්. දායකයෝ තාමතුරුන්ට පේන්නේ තියෙන කරන හරියක් කරන්නේ හොරෙන්. හැමදේම කරනවා හොරෙන්. හොරෙන් කිරීම තුළ තමයි අපේ ශික්ෂණය තියෙන්නේ. ඒ කියන්නේ හොර ශික්ෂා. දැන් තායිලන්තේම සිගරට් බොන්න හාමුදුරුවන්ට තහනම් නැහැ. හැබැයි සිගරට් එක ඇවිදවිද බොන්න බෑ. සිගරට් එක වාඩි වෙලා තැම්පත්ව වළඳන්න ඕන. දැකලා තියෙනවද? ආයෙත් ගිහලා තියෙනවද? මම බැලුවා මහා ප්‍රසිද්ධියේ හාමුදුරුවනේ සිගරට් එක බොනවා. කොහොම මේ හාමුදුරුවෝ සිගරට් එක බොනවා? මේ අපිට පුරුදු නෑනේ. මේ හොරෙන්නේ බොන්නේ.
නේ නේ මිහි බොන්න පුළුවන් කිව්වා. සිගරට් දෙනවා කිව්වා. මේ පිණ්ඩපාතේ වැඩියාම සිගරට් පූජා කරනවා කිව්වා. මොකද දුම් පයිප්ප පූජා කිරීමේ වෙනම ආනිසංසයක් තියෙනවා කිව්වා. ඒක ලබන්න අනිත් පාරේ යනකොට සිගරට් අරන් එන්න. දුම් පයිප්ප පූජා කිරීමේ අර තියෙනවා මේ ආනිසංස පොතේ තියෙනවා. රේණුකා චන්දිමුල්ලාගේ ආන්දරගේ පොතක තියෙනවානේ. දුම් පයිප්ප පූජා කිරීමේ ආනිසංස එනවා තියෙනවා. මේකේ නෙවෙයි මට ගඳ උල ගන්නත් බෑ. ඔව්. පූජා නපි ගම්පැත්ත පූජා කරනවා. දානගෙන එනකොට මේ සිගරට් එකට තරන් යනවා. මොකද දෙසට් එක දෙන්නේ සිගරට් එකෙන් පස්සේ. ඒක නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් අර මේක තමයි සම්මතේ. කියන්නේ මොකද්ද? සිගරට් එක ඇවිද බොන්න බෑ. වාඩි වෙලා සිගරට් එක වලඳන්න ඕන. සිගරට් එක වලඳනවා කියලාද කියන්නේ ඒකට? හැමදේම වලඳනවා. සිගරට් එක වලඳනවා. ඈ පානය කරනවා කියලා. දැන් පෑන්මුත් වලඳනවා, බොනවා කියන්නේ නැහැනේ, දානෙත් වලඳනවා. ඒ ඉතින් සිගරට් එකත් වලඳනවා කියලා කිව්වම හරි. දුම් වලඳනවා කියලා කිව්වොත් දුම් වලඳනවා. ඒ දුම වලඳනවා බොම පිළිවෙලට. මේ ඉතින් ඔය විදියට ඉතින් හරි ගස්සා ගත්තාම හරි. ඒකද කියන්නේ වාහන එළවීම හාමුදුරුන්ට තහනම් වාහන වැළඳීම වගේ නමක් දැම්මම නම් ඒකත් පුළුවන්. නේ? නේද? ඒ වගේ දේවල් දාලා නම හරි දාලා ඉතින් හරි ගස්සා ගත්තා නම් හරි කියලා හිතෙනවා. නේද? ඒක තමයි කියන්නේ බෞද්ධයන්ගේ තියෙන අර අනවබෝධය. බුදුරජාණන් වහන්සේ නමක් මේ චේතනාව මුල් කරගත්ත තැනකින් ආරම්භ වුණු කර්මයක්, කර්ම විපාකයක්, හොඳ නරක ශික්ෂණය පැත්තකට දාලා අපේ අය ගියා වෘත සීල ක්‍රමවේදයකට. එතකොට මොකද වෙන්නේ? හැමදේම වැරදි. සංවරය කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ කයේ මොකක් හරි ඉරියව්වක්. කතා කරගෙන කකුල් දෙක එක තැන තියාගෙන ඉන්න කල් මොනවා හරි එහෙම දෙයක් වෙන්න පුළුවන් සංවරය කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වැරදි තැනකින් මෙවුනා. ඒ නිසා හැමදේම කළාම යාට හිතෙනවා වැරදි 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 කියලා හිතනවා. වැරදි නැති දෙයක් නෑ. ඒකයි ස්වභාවය. ඒ සමානසික පීඩන වැඩි. මානසික පීඩන වැඩි. ගෑල් ළමයි ගොඩාක් ඔය සියදිවි හානි කරගන්න අර මේ යන්නේ මොකද්ද? හේතුව ඒගොල්ලන්ට එහෙම මේ ප්‍රේම සම්බන්ධතාවයක් කියන එක දාලා තියෙන මොකද උළුවට? වැරදි 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 කියලා. ඉතින් ඒගොල්ලෝ ඒකට දැඩිසේ බිය වෙනවා. මේක අහුනොත් මං ඉවරයි, යාළුවන්ට අහුනොත් ඉවරයි, ගෙදරට අහුනොත් ඉවරයි, වැඩක් නැහැ කියලා ඉවරලා මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගමම මේකට මුහුණ දී ගන්න බෑ කියලා මැරෙනවා. ඒක රැල්ලට යනවා. ඒක තමයි තියෙන්නේ. මට නම් ජීවිතේ හරි දෙයක්වත් නැහැ, වැරදි දෙයක්වත් නැහැ. අර බාස් කෙනෙක් කිව්වා වගේ එන විදියට ගහ උළුවස්ස කියලා ගහගෙන යන්නේ නැහැ තියෙන්නේ. විදියට ගහ උළුවස්ස කිව්වා. ඒ වගේ. එහෙම වැරදි නැහැ. මොනවද වැරදි? කිසි දෙයක් වැරදි නැහැ, කිසි දෙයක් හරි නැහැ. චේතනාව පිහිටියොත් වැරදියට හොඳ දෙයක් වැරදි. අටපිරිකර පූජ කරන එක චේතනාව වැරදි නම් වැරදි. ඔබට ඒක තේරෙනවද? ඔය දේශපාලක චන්දි කිට්ටු වෙන්න ගිහිල්ලා මහානායක හාමුදුරන්ට අටපිරිකරක් දීලා වඳින එක සම්පූර්ණ වැරදි. ඇයි? තන්නේ කර දෙන්න අෂ්ට පරිස්කාරය පූජා කිරීමේ චේතනාව නෙමේ බෞද්ධයන්ගේ චන්ද ටික කඩා ගන්නට තියෙනවා. එක්තරා අන්‍යාගමික දේශපාලකයෝ පවා පොඩුවට බෝධි පූජාවලට යනවා. කැමරාව කිට්ටු වෙනකොට වැඩගෙන හොඳට ඉන්නවා. පස්සෝ ගෙම්බෝ වගේ. වැඩගෙන ඉඳලා බෞද්ධයන්ට පෙන්වන අපේ බෞද්ධ හරි මෝඩ සංවේදී જાතියක් අන්න අර අහවල් එක්කන අර ඉන්නේ. යවට දෙන්න ඕන ඡන්ද චෝක්. සම්මර්ෂණ ඥානය නැති උසස් ජන විඥානයක් නැති හුදු මෝඩ ශ්‍රද්ධාවකින් හෙබි යම් කිසි ජන කොට්ටාසයක් වේද මානසිකව නුවණින් අතරමං වුණු ජනතා කොට්ටාසියක් වේද? ඒ කොට්ටාසිය වැඩිපුරම සිටිනවා හොඳ පැත්තෙන්, යහපත් පැත්තෙන්. තමන්ගේ ලේ ටිකක් දීලා, අස්ති ටිකක් දීලා, වපුගඩු ටිකක් දීලා, ඇස් ටිකක් දීලා ඔක්කොම දන් දෙන තැනේ අනවබෝධයේ යහපත් වූ මිනිසුන් සිටිනවා ලංකාවේ, බුරුමේ, තායිලන්තේ වගේ. මම බුරුම රටට වැඩම කරන්න බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසෙ. මොකද මම බුරුම රට බලල නැහැනේ, බලන්න ඕන බෞද්ධ රටක් නේ. බෞද්ධ රටවල ටික බලන්න ඕන. වැඩම කරලා ඒ රට තියෙන ස්වභාවය තේරුම් ගන්න ඕන. එතකොට තමයි ඒක හරි. එතකොට අර පොත් 1000ක් කිව්වා වගේ මට ඒක ගමනකින් ඇස්සරලා බලනවානේ. මිනිස්යාගේ ස්වභාවය, මිනිස්යාගේ පැවැත්ම, මේ රටට උන දේ මොකද්ද, මේ රටේ තියෙන දුර්වලතා මොකද්ද, මේ රටට වෙන්න ඕන මොකද්ද කියලා ඒ ජන සමාජය බැලුවාම සමාජ අධ්‍යයනය කියලා වෙන පොතක් බලන්න ඕනේ. මම සමාජ අධ්‍යයනය ඉගෙන ගත්තේ හරි බුදු විදියට. පාරේ එන්නේ ගන්න ඔය මෙන්න ළඟට ගිහිල්ලා වාඩි වෙනවා. වාඩිලා යාට ඉස්සලම හිත සතුට වෙන කීයක් හරි දෙනවා නැත්තම් එළියට දාන්නේ නැහැ නේ ඔක්කොම ටික. මේ මිනිස්සු ආලේ කරනවා කියලා හිතනවනේ. යාට වැදගත්තේ සල්ලි ටිකන්නේ. 100ක් 200ක් දුන්නාම ෆුල් හැපි මට අද දුන්න ගියා කරේ ඔක්කොම ටික එළියට දානවා. ඒකට මම බලන්නේ මේ මිනිස්සයා මොනවද කරේ. මේ මිනිස්සයා කරපු දේවල් මං කරන්න හොඳ නැහැ කියලා මම ඉගෙන ගන්නේ. මේ මිනිස්සේ හිඟන්නේ කුනේ මේ මිනිස්සයා කරපු දේවල් නිසා. ඒ දේවල් නම් මං කරන්න හොඳ නැහැ. විශ්වාසයට වැඩ කළා. හිතවත්කමට වැඩ කළා. ඊට පස්සේ කිසි පිළිවෙලක් නැතුව, ස්ථාවරයක් නැතුව වැඩ කරපු ස්වභාවල් පේන අය එහෙම යාචකයෝ ළඟ. ඒ වගේ අපිට යම් යම් සමාජ අධ්‍යයනය ලබන්න පුළුවන් සමාජය තුළින්ම ඉගෙන ගන්න පුළුවන්. අපිට මේ හැම තැනම තියෙන ධර්මය දෙන්නේ තුන. හැම මනුස්සයෙම ධර්මස්කන්ධයක්. හැම ගහකොළම අපිට කියා දෙන ධර්මය. මේ හැමන හුළඟ අපිට කියා දෙන ධර්මය. සියල්ල දහම. දහමේ නොවන දෙයක් නැහැ. ඔබේ හැම සිතුවිල්ලක්ම ධර්මය. ඔබේ හැම හැඟීමක්ම දහම තියෙන්නේ එතන. ඔබ ඒ තුල සැඟවෙන්නේ නැතුව ඒ තුල අවදියෙන් බලන්න ඔබට ඒක දහම පේනවා. ඒ එන දේෙන් ඔබ වැට ගන්න නැතුව ඔබ ඒ එන දේ අල්ල ගන්න ඕන. ගල්ගෙඩියකින් ඔබට පහර දෙනකොට ගල්ගෙඩියක ඇඟේ ඇවිල්ලා වදින්න දෙන්නේ නැතුව ඔබ දක්ෂණම් ඔබ ඒ ගල්ගෙඩිය අතට අල්ල ගන්න ඕන. අල්ලගත්තට පස්සේ ඔබට බලන්න බලව මොකද්ද මේ කියලා. හැමදේම ධර්මය. කවුරු හරි ඔබට බැන්නත් ඒක ඇතුලේ තියෙන ධර්මය. දැන් මට මතකයි දවසක් මාට කන්ඩක්ටර් කෙනෙක් එහෙම මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච දවසක මම මේ බැනපු දවසක හරි මොකක් හරි මම බලාගෙන ඉන්නේ මගේ හිතට මොකද්ද වෙන්නේ කියලා. මම මේකට හිත ලබා දෙන පිළිතුර මොකද්ද කියලා බලනවා. ඒකයි වැදගත්. ඔබට ඇති වෙන හැම රිදුම් වේදනාවක්ම ඔබට දහමක්. ඒක දැඩිව ගන්නෙත් නැතුව, අත්හරින්නෙත් නැතුව මධ්‍යස්ථ විදියට අරගෙන ඒක දිහා බලන්න ඔබට ඒ තුලින් ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ඔබ මේ හැම දෙයක් තුලින්ම නිරෝධය සොයන්න, විමුක්තිය සොයන්න, නිදහස සොයන්න. නිදහස කොහෙද තියෙන්නේ? තියෙන තැනක් නැත. නිදහස මොන වගේද? හැඩයක් නැත. පවතින තැනක් නැත. එන යන දෙයක් නැත. නැති වෙන දෙයක් නොවේ. නිදහස කියන දේ අල්ල ගන්නවත් අතහරින්නවත් දෙයක් ඒක නෑ. දුක නැත්තේ කොතනද? දුකින් නිදහස එතන ඇත. දුක නැත්තේ කොතනද? දුකින් නිදහස් වීම එතනම ඇත. දුක ඇත්තේ කොතනද? දුකට බැඳී යාමත් එතනම ඇත. මේ ලෝකේ කෙනෙක් ඉන්නවා ගමේ ග්‍රාමයේ ජීවත් වෙන්න කැමති ගැමි පරිසරයේ. තව එක්කෙනෙක් ඉන්නවා නගරයේ ජීවත් වෙන්න කැමති නගරාගරික පරිසරයේ. තව කෙනෙක් ඉන්නවා ධනය සම්පත්ය මේව ගොඩාක් ඇතුව ජීවත් වෙන්න කැමති. කීර්ති ප්‍රශංසා ඇතුව ජීවත් වෙන්න කැමති. තව කෙනෙක් ඉන්නවා ඕව නැතුව ජීවත් වෙන්න කැමති. ධනය වැඩිපුර වුණත් නැහැ. කීර්ති ප්‍රශංසා වේ බලයම කුත් ඇති දක්ෂාන් ජීවිත ගැන සේවා අරගෙන එහෙම ඉන්නත් කැමති අය ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා එයා ඉගෙන ගන්නවා නගරේ ජීවත් වෙන්නත් සතුටෙන් ජීවත් වෙන්න එයා ඉගෙන ගන්නවා. ගමේ ජීවත් වෙනකොට ගමෙත් සතුටෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. ඇති කාලෙට ධන සම්පත් කීර්ති ප්‍රශංසා ඒ අතරත් සතුටෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. නැති කාලේ ධන සම්පත් නින්දා පහස ආදී තියෙන කාලේ ඒ කාලෙටත් එයා සතුටෙන් ඉන්න ඉගෙන ගන්නවා. කවුද ශ්‍රේෂ්ඨ? ආන්න හැමතැනම සතුටෙන් ජීවත් වෙන්නද ඉගෙන ගත්ත කෙනා. ඔබේ මනස තුළ ඔබට හැම දෙයක් සමගම ඔබට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ධර්මය අවබෝධ කරගත්තොත් ඒක තමයි දහම් කියන්නේ. මානසික අස්තනේ කියන්නේ මට ඒක නෙමෙයි මේක ඕන. ඒකත් නෙමෙයි මේක ඕන. ඒකත් නෙමෙයි මේක ඕන කියලා අදහස තමයි මේ සතුට නැත්තේ. බෙදීම විභජනය කිරීම ඌනතාවය. මේ ඌනතාවය නැති නිසා මේ ග්‍රාම්‍ය ඌනතාවයකින් යුක්ත කෙනෙකුට මේ පූතජන කියලා කියන්නේ නේ. ඕකේ අල්ලගත්ත කෙනෙක් මදිකමින් පෙළෙනවා. මේක ධර්ම අවබෝධයෙන් පස්සේ ඔබ තුල ඇති වෙන ස්වභාවික තත්ත්වය. අවබෝධයෙන් පත්වෙච්ච කෙනා එයා තේරුම් ගන්නවා නගරෙත් මදහත් ජීවත් වෙනවා, ග්‍රාමයේත් මදහත්, ඇති කාලෙත් මදහත් ජීවත් වෙනවා, නැති කාලෙත් මදහත් ජීවත් වෙනවා, දානය තුලත් මදහත් ජීවත් වෙනවා, ලැබීම තුලත් මදහත් ජීවත් වෙනවා. ඔබ යමක්ද අමතක කරන්න උත්සාහ කරන්න ඒ දේම ඔබට ලැබේ. යමෙක් කිව්වොත් ඔබට මානසික ආබාධයක් තියෙනවායි කියලා ඔබ ඒක පිළිගත්තොත් මම උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ මේ මානසික ආබාධයෙන් නිදහස් වෙන්න කියලා ඔබ ක්‍රියා කරන්න පටන් ගත්තොත් ඔබම ඔබට මානසික ආබාධයක් තියෙනවායි කියලා පිළිගත්තොත් ඔබම ඔබ ඒකට පිළියම් සොයන කෙනෙක් බවට පත් වුණොත් ඒකම නේද මානසික ආබාධය. ඔබ කුමක්ද අමතක කරන්න උත්සාහ කරන්නේ? ඔබට ඒ දේම ලැබේවි. කුමකින්ද ඔබ වෙන්නට උත්සාහ කරන්නේ? ඒ දේම ඔබට ලැබේවි. කුමක්ද ඔබ ලබා ගන්නට ප්‍රාර්ථනා කරන්නේ? ඒ දේම ඔබට අහිමි වේවි. ඔබ ළඟ ඉන්න නරකම දරුවා ඉස්සරහට දාන්න. එයාට බණ අසවන්න. එයා නෙවැරදි කරන්න. ඔබ හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් විය යුතු නැහැ. මම මේ බණ කියන්නේ ඔබ හොඳ කෙනෙක් කරන්න නෙමෙයි. හැබැයි නරක කෙනෙක් කරන්නත් නෙමෙයි. මාගේ ධර්මය මම දේශනා කරන්නේ ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඔබ කිසිවෙක් නොකරන්න. බුදුහාමුදුරන්ගේ හොඳ කියන්නේ ඒකනේ. ඔබ හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් කරන්නේ ඔබ කිසිවෙක් නොකරන්නටයි ධර්ම දේශනා කරන්නේ. ඒ ධර්මයේ පහසේ ධර්මයේ සෝය ඒ අමාරසය ඔබ භුක්ති විඳින්න. කිසිවෙක් නොවූ තැනින් ඔබ නැගිටින්න අවදි වෙන්න. මුළු ලෝකෙම ලස්සනයි. හැයි ඔබට හැමතැනම සතුටින් වාසය කිරීමට පුළුවන්. කිසිවෙක් වුණොත් ඔහොම බෑ. මෙහෙම ඕන. නේ අර ඒක මහායාන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කතාවනේ. ඒක ගෑල්ලා මෙකට ගහනකොට බබෙක් ලැබුණා. කාගේද මේ ළමයා කියලා ගහනකොට කිව්වලු ලේසියෙන්ම මේ හාමුදුරුවන්ගේ කියලා කිව්වලු. කිව්වා මෙන් ගෙදර ගැටි හාමුදුරුවන් හරි ගෞරවයි බණින්නේ නැහැ මුකුත් කියන්නේ නැහැ කියලා හද නැතෝ ඉතින් මේ හදාගත්තලු. හදලා ඉවරුණාන් පස්සේ ගෙනල්ලා දුන්නු මෙන්න ඔබ වහන්සේගේ ළමයා හදා ගන්න කියලා. හොඳයි කියලා කිව්වලු. ඉතින් හදාගත්තලු. හදාගෙන දෙවුණු කරගෙන මේක කළා. යනකොට මේ කිව්වලු ආයි ඔය ළමයා මේ පන්සලට ආවගේ පන්සලට නෙමෙයි ගෙදරට මාළු අරන් ආපු මාළුකාරයාගේ කියලා. කිව්වලු ඔය ළමයා දැන් අපේට දෙන්න අපි හදාගන්න මේ අර ගුටි ගහනවට තමයි හාමුදුරුවෝ කියලා ඇල්ලුවේ. මේ ඔය ළමයා ආයි අපිට දෙන්න කියලා කිව්වා. හොඳයි කියලා කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේනේ අර චින්චිමානිකාවනේ ආ කිව්වා මේ මහා දවාලේ හොඳ බණකාරය රැයට මාව යමදාමු වෙන්න ගත්තා මේ ඈ මගේ කුසට ළමයේ දීලා මෙයා බණ ගියෝ ඉන්නෝ මේවට වග කියන්නේ කවුද කියලා ඇහුවා බුදුහාමුදුරුවෝ මේ නෑ නෑ මම මේ කිව්වෝ කරේ නෑ ඔව අමූලික බොරු ඔව චරිත ඝාතනය කරන්න හදන දේවල් කියලා එහෙම කිව්වේ නෑ මොකද කිව්වේ නෙගනේ ඔබ දනී මා දනී ඒ කියන්නේ බලන්න බුදු කෙනෙකුට හැමතැනම සතුටින් ජීවත් වෙන්න පුළුවන් නේ බුදු කෙනෙක්ව දාගත්ත බකට් වලින් 100න් එකක් තියා 40න් එකක්වත් අපි දාගෙන නැහැ බුදු කෙනෙක් ඒ තරමට බකට් තියෙනවා බුදුහාමුදුරන්ට කල් මුල් වලින් පහර දුන්නා දුන්නේද දීපු කතන්දර තියෙනවා ඇවිල්ලා රජතුමා ඇවිල්ලා ගෝ එළියට නම් බහින්න බෑ මේ ඉන්න සතියක් මම දානේ දෙන්නම් මම මේක නිරවුල් කරනකන් ඉන්න. ඒ තරම් බකත් ගොඩක් පෙරලෙනවා මේ බුදු කෙනෙක් වගේ මම බණ කිව්වොත් එහෙම වැඩියෙන්ම ගුටි කන කෙනෙක් වෙනවා. මේ තරමට හරි මේ මේ රවුලයි ගඳයි බේරගෙන මේක කරන එක ගැන මම සතුටුස වෙනවා. තේරෙනනේ? ඒ තරම් විසයි ධර්මය. ඒ තරම් විසයි ධර්මය. මමත්තේ සනහනවට මිසක් මමත්තේ දුරු කරනවට කැමති නෑ. හැ මමත්තේ නලවන්නයි කියන්නේ මේගොල්ලෝ. මමත්තේ දුරු කරන්න මගේ කියලා නෙමෙයි කියන්නේ මමත්තේ මගේ මමත්තේ සනහන්න කියලා කියන්නේ. ඔබ ගුරුවරයා ඉස්සරහට ගිහින් කියන්න ඕන ස්වාමීනි මාව මරන්න. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා කියන්න ඕන ස්වාමීනි මාව මරන්න. මාව ඝාතනය කරන්න. ඔබට ඉල්ලීම ඉල්ලන්න පුළුවන්. ඒ ඉල්ලීම ඔබට ඉල්ලන්න පුළුවන් නම් ඔබට නිවන් දකින්න පුළුවන්. කට්ටිය ඔක්කොම දිමුණානේ. ගිහිල්ලා කියන්න බුදුන් ඇඳලා කියන්න ස්වාමීනි මාව ඝාතනය කරා. මගේ මනස ඝාතනය කරන්න. කායිකව ඝාතනය කරන්න නෙමෙයි. මමත්වයේ මම කියලා කියන්නේ මමත්වයටනේ, කයට නෙමෙයිනේ. නේ? මම කියලා කියන්නේ මමත්වයට. මමත්වයේ දුරු වුණාට පස්සේ යාට මමෙක් නෑ. ඔබේ කය නෙමෙයි ඝාතනය කරන්න කියන්නේ ඔන්න. නේ? කයත් එක බැලිච්ච. දැන් එහෙම කිව්වහම ඒක නිකන් ස්ලෝ වෙනවා. ඒක මේ හදා ගන්න ඕනේ රවුල් කළා හැම වෙලේම කෙලින්ම කියන්න මාව ඝාතනය කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි වෙන කෙනෙක් නෙමෙයි පාදාල කල්ලිකාරයෙකුට කියලා ඝාතනය කරගෙන හරියන්නේ නෑ. බුදු කෙනෙකුට කියලා ඝාතනය කරව ගන්න ඕන. නැතුව වෙන කෙනෙක් ඝාතනය කළා වැඩක් නෑ. තේරුණානේ? රහතන් වහන්සේ කෙනෙකුට කියලා ඝාතනය කරව ගන්න ඕන. වෙන කෙනෙක් ඝාතනය කරොත් ඔබට උපතක් සැකසෙනවා සසන් තියෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ඔබව ඝාතනය කරාවේ නැවත දුකක් ඇති නොවන විදිහට. අපිටත් ඉදිරියට ඇවිල්ලා කිව්වොත් අනේ ස්වාමීනි මාව ඝාතනය කරන්න කියලා කිව්වොත් පුළුවන් කරලා දෙන්න. එතෙන්ට හිත හදාගෙන ඇවිල්ලා පුදුවේ වාඩි වෙන්න පුළුවන්. දැන් බලන්න හොඳට ඒ කරුණෙම කී දෙනෙක් ෆේල් වෙනවද කියලා, මෙතන නැගිටලා යනවද කියලා. ඒ කරුණ ඇත්ත ප්‍රායෝගික තත්ත්වයටපත් කරොත් එහෙම මේකෙන් භාගයක් විතර ටොප් ගාලා නැගිටලා යනවා. හොපෝ අපිට බෑ, තාම දරුවන්ලු ඉන්නවා, මේ අය කියනවා දැන්ම ඝාතනය වෙන්න බෑ. භාගයක් නැගිටලා ගියාද කියලා. භාගයක් විතර ඉඳි කියලා. මේවා හරි වරදිලා නිකම්වත් අනාගතයට ගියොත් එහෙම අර රත් වෙච්ච ලෑල්ලක් උඩ ඉඳලා ආහාරයේ බිනිසම සත්වෙක් ඝාතනය කරන්න කියපු අර මුස්ලිම් දහමට වෙච්ච දේවනේ වරදිලා ගියොත් එහෙම මිනිස්සු පටලවල පුදුම වැඩක් කරගනී නේ. ඔව් දැන් රත් වෙච්ච ලෑල්ල වෙන පැත්තක සහිසක සත්තු දිගට හරහට මරලා දානවා. ඒ අර කන්නම දෙයක් නැත්තම් මේ කවුන්නම් මරාගෙන කාපී කියලා වගේ කිව්වේ. ඒක දිගට හරහට ගත්තක් ලේසියෙන් හදලා මේක දෙයියෝ ගාවෙ දෙයියන්ට තමයි කන්න තියෙන්නේ ඔක්කොම කියන්නේ කියලා හදාගත්ත. ඈ ඔව් රතුරු එදි කෑල්ල රත් වෙච්ච යකඩ වෙනවට රතුරු එදි කෑල්ල දාගන්නේ නැකනේ. ඒසාව වරදවල හරි අමාරුයි කියන්නේ උන් ලේසි තැනින් පටලවල ගන්නවා මේ වාසියට. අර තේ වගාවක් කරන හාමුදුරුවෝ කිව්වා වගේ මදාම ඇවිල්ලා දායකයා බයිනෝල් හාමුදුරුවන්ට වගාකවල් කරන එක හරි නෑ. මේ මේ පන්සල් වලට තියෙන ඔය දෙනියාය පැත්තේ ඉන්න තියෙන මේ තේවතු පන්සල් වලට අයිති. හාමුදුරුවෝ හරි නෑ නේද තේවතු හරි නේ කියන ධර්මයේ කියලා නෑ නේද බුදු හාමුදුරුවෝ තේවතු කරන්න. හාමුදුරුවෝ කිව්වලු මොකෝ නැත්තේ වාදක මහත්තයෝ කියලා තියෙන්නේ තේපත්ති වත්තාම තම් විදයිය. අවතර වියදවට තේ පාත්‍ය දෙකක් කළාට නවන්නේ. අමතන් විගයි. අවතර වියදවට. ඒ. දැන් දානයක් එහෙම වරදුනොත් මොනව හරි කඩින් ගෙනල්ලා කන්න. එහෙම තිබුණත් කවන්නයි කියලා කියනවා. ඒ වගේ හදාගන්න පුළුවන්. ඒ සාහරි තේරු. ධර්මයේ හරි සරලයි. දැන් හරි සියුම් අවබෝධ කරගත්තාම පවතින හරි ලේසි සංසෝම. එයා බලාපොරොත්තු වෙන්නේ අර මම කිව්වනේ නගරේ ඉන්නවත්, කැලේ ඉන්නවත්, දුප්පත්ව ඉන්නවත්, පෝසත්ව ඉන්නවත් නෙමෙයි එයා බලාපොරොත්තු. හැම තැනම සතුටින් ඉන්න අටලෝ දහමේ නොසැලෙන මනස කියන්නේ එයයි. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝතං විරජං කේම ඒතම් මංගල මුත්තම. විරාජමානවම ඉන්නවා කියන්නේ අන්න ඒකට පරාජිත වෙන්නේ යා පරාජිත කෙනෙක්. ඔබේ ආධ්‍යාත්මය තුළ හැම තැනම ඔබට සතුටින් ඉන්න හැකියාව තියෙනවා. නැත්නම් ඔබේ ආධ්‍යාත්මය තුළත් ඔබ කොනක් පයන්න ගියොත් මොකද වෙන්නේ? කොනක් පයන්න ගියොත් එයාට සතුට නැහැ. කැලේට ගියාම එයාට නගරේ වුණ වෙනවා. නගරේ වුණ වෙනකොට කැලේ වුණ වෙනවා. පොඩි කාලේ මම හොඳ දඬුවමක් ලැබුවා. තාත්තත් එක්ක පාරේ යනකොට මට මං කිව්වා තාත්තා මට ඉස්සරහින් යන්න ඕන කියලා. දැන් පොඩි කරත්තේ උත්පත්දගෙන මං ඉස්සරහින් යනවා. දැන් ඉස්සරහින් යනකොට මං හිමින් යන්නේ. ඊළඟ ටික වෙලාවක් ගිහලා කියනෝ නෑ මට පස්සෙන් යන්න ඕන කිව්වා. ආයෙත් පස්සෙන් එන්නකෝ කියලා පස්සට දැම්මා. දැන් පස්සෙන් යනකොට ටික වෙලාවක් ආයි කියනෝ නෑ මම දැන් ඉස්සරහින් යන්න ඕන. ඒ ආයි දැන් පස්ස ඉස්සරහට නෑ යනවා. යම් පුතේ නෑ ඉස්සරහින් යන්නේ. ආයි ගිහිල්ලා කියනෝ නෑ දැන් මට පස්සෙන් යන්න ඕන. දැන් මෙයාට හරියන්නේ නෑ ඉස්සරහින් හරියන්නේ නැත්නම් පස්සෙන්. දැන් ඔබට ඉස්සරහත් හරියන්නේ නැහැ පස්සත් හරියන්නේ නැහැ. කොහොම හිත කොහමද ඔබට ඕමට ආදී දෙන්නේ කියලා චූටි කෝට්ටක් අඩකට දුන්න දෙක. දුවන්න. මම හිතන්නේ මේ ඇත්තන්ට අදිරියයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉස්සරහින්ම කරත්තේ දැම ජීවෝ කිරි 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 ගාලා. ඒක තමයි සිද්ධිය. මනුස්සෙන් හරියන්නේ නැහැ කොයි බබවා. නගරේ ඉන්න කෙනා හිතනවා ගමේ සපෑති කියලා, ගමේ ඉන්න කෙනා හිතනවා නගරේ සපෑති කියලා. කොළඹ ඉන්න අය හිතනවා ඕස්ට්‍රේලියාවේ සපෑති කියලා, ඕස්ට්‍රේලියාවේ ඉන්න අය හිතනවා නිව්සීලන්ඩ් වල තියෙන අය කියලා. නිව්සීලන්ඩ් එකේ ඉන්න කට්ටිය හිතනවා එංගලන්තේ තියෙනවා කියලා. එංගලන්තේ තියෙන කෙනා හිතනවා ඇමරිකාවේ ඇති කියලා. ඇමරිකාවේ ඉඳලා මෙන්න ආයි ලංකාවට එන්න ඉන්න කාලා ගියා. කොහක්වත් තිබිලා නැහැ. ඒව බලන්න යන්න, ඒ සංසාරේ කරන්න යන්න, ඒව කරන්න යන්න මුලාවෙන් යන්න එපා. සැපේ හොයන්න ජීවිත අවබෝධේ. කියලානේ. ධර්මයේ සතුටින් හොයන්න. ධර්මයේ කියන්නේ වෙනම මේ తాවකාලිකව සම්බන්ධ වෙලා ඈත් වෙලා යන්න ඕන දෙයක් නෙමෙයි. ජීවිතෙත් එක්ක සම්බන්ධව පවතින ඕන දෙයක්. ඒක සම්බන්ධ වුණාට පස්සේ ඒක අමාරු නෑ. දැන් සිගරට් නොබන කෙනෙකුට සිගරට් නොබී ඉන්න එක අමාරුයිද? සිගරට් නොබන කෙනෙකුට සිගරට් නොබී ඉන්න එක අමාරුවක් නෙවෙයි. සිගරට් බොන එක තමයි අමාරුව. නොබී ඉන්න කෙනෙකුට නේ? එමෙත බෞද්ධරේ බොන්නේ නැහැ සිගරට්. එතන දැන් හොරකම් නොකර ඉන්න එක අමාරුවක්ද අපිට? හොරකම් කරන එක තමයි අමාරුව. හොරකම් නොකර ඉන්න එක ලේසි. සතුටින් ඉන්න එක අමාරුද? සතුටින් ඉන්න එක ලේසියි. දුකින් ඉන්න එක තමයි අමාරු. එනිසා ධම්ම ජීවිනෝ ධර්මය හොයන්න ජීවිතේ කරගන්න. මහානකම කොතනක් ලබන්න පුළුවන්ද? මහානකම කොතනක් ලබන්න? ආගමිකයන් ගැන හිතන්න යන්න එපා ජීවිතේ. ආගමිකයන් ගැන හිතන්න ගියොත් කොයි කාට වුණත් බිල් ග්‍රේට් මහත්තයාට ආගමිකයන් තියෙනවා. මහින්ද රාජපක්ෂටත් අගහිඟකම් තියෙනවා නේද? ඔය ඉන්න පොසත් ලංකාවේ ඉන්නවා නම් කට්ටිය ඒ මිනිස්සුන්ට තියෙන අගහිඟකම් කාටවත් නැහැ. මාර ඔළුව කඩාගෙන මෙච්චර ගාණක් කොහොන ආවල් දවසේ එනකොට මෙච්චර මිලියන ගාණක් කොහොන මේකට රෝලක් ගහන්නේ කොහොමද? අර බැංකුවට කතා කරනවා, මේ මැනේජර්ට කතා කරනවා, හරේ කතා කරනවා, මෙහෙ කතා කරනවා නැද්ද? මාර වමනාවක් තියෙන්නේ. අගහිඟකමක් තියෙන්නේ. අගහිඟකම් ගැන හිතන්න ගියොත් හැමදාම අනන සුඛය ඇති කරගන්න, අනවජ්‍ය සුඛය ඇති කරගන්න, සන්තුට්ටි පරම ධනේ ජීවිතේ කරගන්න. ජීවිතේ ලස්සනයි. ජීවිතේ සන්තෝෂෙන් ඉන්නවා නම් ණය දෙන්න එපා. ණය ගන්නත් එපා. පිනට දෙන්න. දැන් මගෙන් හරි ආවිල්ලා මිනිස්සෙක් ණයක් කිල්ලුවත් අනේ මම බලන්න යන්න තියෙනවා. මට හම්බුන කීයක් හරි ණයට දෙන්න. මම ණයට දෙන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නයක් නම් මං ඒ ගානම හරි ඒ ගානෙන් අඩක් හරි 10න් එකක් හරි එහෙම නැත්නම් දෙන්න පුළුවන් ගානක් හරි 3ට දෙනවා. මම දෙන්නේ නැහැ. ණය ගන්නෙත් නැහැ. හවුල් ලේව ඇත්තෙත් නැහැ. මට දෙනව නම් දෙන්න ඕන තියාගන්න ඕන තියාගන්න ඕන දෙකේ එක පැත්තයි නේද වරහරි පූජ කරත් එහෙම ඔබ තියාගන්නව නම් ඒක ඔබ තියාගන්න ඒක සම්තෝෂයි ඒකට මම දිගටම හිතනයි කොම්මේ හාන්දරට පූජ කරනවට ඒක නිරවුල්ව පූජ කරන්න ඕන පැහැදිලි කරලා පූජ කරන්න ඕන එතකොට ඒක මම දන්නවා ඒක ඒක ක්‍රියා කරන්න පුළුවන් මට හවුලි මුගුත් බෑ කරා දැන් බුදුහාමුදුරන් කාලේ තේරෙන්නේ බුදුහාමුදුරන් පූජ කරන දේ බුදුහාමුදුරන් පූජ කරන නැති දේ නැහැ. නැත්තම් නැහැ. ඕකේ තියනවා නම් තියනවා. ඕකේ. නිරෝග. මදමාවතේ යන්න එපා. දැන් අපි ලබන්න තියෙන මදමාවතේ යන්න. අද මම මේක මේ ලස්සන මේ චීන දාර්ශනිකයෙක්ගෙන් ඉගෙන ගත්තේ. පාරේ වම් පැත්තේ යනවා නම් වමින්ම යන්නලු. දකුණු පැත්තෙන් යනවා නම් දකුණින්ම යන්නලු. ඔබ මැද ඉරේ හිම ගමන් කරන්න ගිරොත් ත්‍රස් ගල පොඩි වේවි. දැන් අපි බෞද්ධයෝ ටික ත්‍රස් ගල පොඩි වෙලා ගිහිල්ලා තියෙන මොකද? මැද ඉරේ යන්න ගිහිල්ලා. තේරෙනවද? මැද ඉන්නේපා. වමින් යනවා නම් වමින් යන්න, දකුණේ යනවා නම් දකුණේ යන්න, මැද යන්නපා ත්‍රස් ගල පොඩි වේවි. ඔකට නමුත් බෞද්ධයෝ කැමතිනේ අපි විසින් උගන්වලා දෙන්නේ මැද මහවතේ යන්නනේ. බුදුහාමුදුරෝ දේශනා කරේ ධේමේ අන්තා පබ්බජිතේන නැසේවි තබ්බා කියලා අන්ත දෙකක් භාවිතා කරන්න එපයි කියලා. මේකේ මැද මහවතක් නෑ. මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා පෙන්වුවේ බුදුහාමුදුරෝ අන්ත දෙකකින් නිදහස් වීම නිසා අර දෙකම 50-50 අරගෙන මික්ස් කරලා එකක් හදාගන්න නෙමෙයි. අපි අය කරේ මොකද්ද? අන්ත දෙකින්ම ගත්ත 50-50. කාමසුකල්ලි ගාන යෝගී 50ක් ගත්තා අත්ති කියලා වදාන යෝගී 50ක් ගත්ත දැන් මෙන්න මදමාවත දෙකටම නැති මාවත මදමාවත නෙවෙයි දෙකටම නැති මාවතේ ගිහිල්ලා අඤ්ඤ කොරස් වෙලා දෙන්නේ ඔක්කෝ ඒ කියන්නේ බෙරි වෙලා බත එක පැත්තක් තැම්බිලා එක පැත්තක් අමුයි කන්න ගියාම බතුත් කැවෙනවා හාලුත් කැවෙනවා කියලා තියෙන මිනිස්සුන්ගේ ජීවිත බෙරි වෙලා දෙකම අයින් කරන්න. දෙකම අයින් කරන්න ගියා. එක්ක වමෙන් යන්න, එක්ක දකුණෙන් යන්න. නැත්නම් දෙකම අයින් කරන්න, මැදින් යන්න එපා. තේරෙන්නේ නැත්තම් තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ යම තේරුම් ගත්තොත් ඒ දේ ඔබේ. මම තේරුම් කළා දීලා ඒක මතකේ තියාගත්තොත් ඒක ඔබේ නෙමේ. ඒක මගේ. කියපු සින්දුවක්, ලියපු සින්දුවක් ඔබ බැලුවට ඒ ගීතේ පදරතනයේ අයිතිකාරයා ඔබ වෙන්නේ නැහැනේ. අනුන්ගේ සින්දු ඔක්කොම බලබලා ඉඳලා ඔබම හිතින් නිර්මාණය කළ ඔබම පදවැලක් හදනවා ලස්සට. ඒ ගීතේ පදරතනයේ කාටදයිද? ඔබට එනිසා ඔබේම කියා ගීතයක් ඔබ ලියවිය යුතුයි. ඒයි ඔබේ ගීතේ වෙන්නේ. අනුන්ගේ සින්දු දහස් ගානක් කිව්වත් ඒවා ඔබේ නොවේ. ඔබේම කියලා දහමක් ඔබ උඩලා ගන්න ඕන. ඔබම දාර්ශනිකයෙක් වෙන්න ඕන. ඔබම ගුරුවරයෙක් වෙන්න ඕන. ඔබ තනියෙන් ධර්මය තේරුම් ගන්න, තනියෙන් ධර්මය මෙනෙහි කරන, තනියෙන් ධර්මය උපද්දවන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේ බණ ටික අහලා හරියට අර ගුවන් යානයක් වගේ පොළවේදී පොඩි වේගයක් ගන්න මහ පොළොව උමනයිනේ. එයා මහ පොළොව පදනම් කරගෙන පොඩි වේගයක් ගන්නවා. අරගෙන 5 කිලෝමීටර් 260ක වේගයක් උපද්දවල යකෝම හරි අහසට ඉගුල්ුණාට පස්සේ ගුවන් යානයේ බලයෙන් ගුවන් යානය යනවා. පොළොවට සම්බන්ධයක් නැහැ. ටයර් ටිකක් අකුලගෙන යනවා. ඒ නිසා ඔබත් මේ ධර්මය අහගෙන ටික දුරක් ගිහිල්ලා ඉවරලා ඔබ අහසට යන්න ඕන. ලෝකය ස්පර්ශ නොකරන අවස්ථාවට සම්බන්ධ වෙන්න ඕන. ලෝකේ කම්පන එකක්වත් නොදැනෙන මට්ටමට ඔබ මේ පොළොවෙන් ලෝකයෙන් ලෞකික ලෝකයෙන් ඔබ ඉවත් වෙන්න ඕන. ඊට පස්සෙ ඔබ ලෝකෝත්තර අනන්ත විශ්වයේ අනිත්‍යතාවයේ අනන්තයේ ඔබ කටයුතු කරන්න. ලෝකේ කම්පන එකක්වත් දැනෙන්නේ නැහැ. ලෝකේ භූමි කම්පාවනක් වරුණක් ගුවන් යානෙට එන්නේ නැහැ නේ. ලෝකෙන් නික්මුණු කෙනාට ඒව දැනෙන්නේ. ඉන්ද්‍රයන් වලට දැනෙන දේවල්, පේන දේවල් එයාට සම්බන්ධයක් නැහැ. ලෝකෝත්තර ඥානය. ලෝකීය ශක්තියින් පළවා හැරිය දන ලෝකයේ ලෝකෝත්තරත්වය තමා තුළ පහළ වෙනවා. කල්යාණ මිත්‍රත්වයේ තිබූ පමණින් ධර්ම අවබෝධය නොවේ. හයි මුල ටික කියන්න. ධර්මයේ ඇසූ පමණින් ධර්ම අවබෝධය නොවේ. ධර්මයේ විමසිය යුතුයි. ධර්මයේ විමසිය යුතු පමණින් ධර්ම අවබෝධය නොවේ. ධර්මය අනුගත කරගත යුතුයි. සම්බන්ධ කරගත යුතුයි. ඒ විදියට ධර්මය බලන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් කෙනෙකුට අර කුරුල්ලෙක් බලන් චුට්ටක් මෙහාට නැමිල බලන්න කියලා කිව්වහම එයා නැමිල බලන්න ඕනේ. නේද? මේ කරුණ දිහා මේ විදියට බලන්න කියලා කිව්වා. එයා ඒ ගුණයෙන් බලන්න ඕනේ. ඒ ගුණයෙන් බැලුවේ නැත්නම් එයාට ඒ ගුණේ පේන්නේ නැහැ. එයාට එකපාර පේන්නේ නැති වෙන්න පුළුවන්. අර ගුරුවරයා යම් කිසි ස්වරයක් ඉගැන්වුවාම නාද කරන්න වීණාවේ පළවෙනි පාරේ මේ නාදේ එන්නේ නැහැ. එයා දහස්වරක් උත්සාහ කළා ඒ ස්වාමීන් වහන්සේ කියන තැන ඉඳලා එයා බලන්න ගුරුවරයා නාද කරන විදියට එයා නාද කරන් බලන. එයා යම් කිසි දවසක අන්න අවසර. එයා අල්ල ගන්න හරි දැන් එන්නේ මේක තමයි මේ එන්නේ ඒ ස්වරේ. එයා ඒක නැවත නැවත අභ්‍යාසය කරනවා. අභ්‍යාසය කරන්න කරන්න ඒ තුල එයා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එයා 100%ක්ම හරියට ධර්මයට අනුගතව ඒ නාදය ඒ විදියට ස්වරේ ගන්න. ඊට පස්සේ එයාට කියලා දෙන්න ඕනේ නෑ ගුරුවරේ. මෙයා ඇහුණාම එයා දන්න ස්වර මේ ස්වර ටික නේද? සමහර අය වස්තාරේ බලන දේ කියන්නේ නැහැ. සමහර අය හොඳ කනක් තියෙනවා කියලා කියන්නේ අර සංගීතඥයන්ට ඈත යන ගාන මෙයාට එහෙම නාද කරනකොට එයා දන්නවා මේ ගියේ අහවල් ස්වරේ ගියේ කියලා. ඒ තමයි හොඳම මට්ටමට හොඳට සංගීතය ෆීල් කරගත්ත කෙනෙකුට දැනෙන විදිය. නැත්තම් යාට ප්‍රස්ථාරය වුණ හරියට මේක වාදනය කරන්න. නැත්තම් යාට අග්ගාල ගන්න මේ වාදනයුනේ මේ කොටස් ටික. අන්නේ මට්ටමට ධර්මයේ තුල ඔබ ප්‍රකට වෙනකොට සංවේදී වෙනකොට මොනවද කියන්න ඉතින් වදන්නේ ඒ තරම් ධර්මයේ කියන වටින දෙයක්. එයා සම්මුතිය තුළ සම්මුතිය පවතිනක් දන්නවා. පරමාර්ථය තුළ පවරණාර්ථය තුළ පවතිනක් දන්නවා. නගරේ වාසය කරන්නක් දන්නවා. ගමේ වාසය කරන්නක් දන්නවා. ඇතුළ වාසය කරන්නක් දන්නවා. නැතුව වාසය කරන්න දන්නවා. කිසිවෙක් නොවි වාසය කරන්නක් ඔය ටික ප්‍රායෝගික කරගන්න ජීවිතයට බද්ධ කරගන්න සම්බන්ධ කරගන්න. එතනයි ඔබගේ දහම් ජීවිතය ලෞකික ලෝකයේ ඉඳගෙන ලෝකෝත්තරත්වයේ දිහා බලන්න එපා. ලෝකෝත්තරත්වයට පිවිස ලෝකෝත්තරත්වය අත්විඳින්න. ධර්මයට පිවිස ධර්මය අත්විඳින්න. ඒක පිටින් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එතන සම්බන්ධයි. හොඳයි. දෙවන් සාරයි.